පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි සියලුම දෙනාට තෙරුවන් සරණයි. එහෙමනම් අදත් අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කෙරෙන ලෝකෞචරින්ගේ කමඨාන් සුද්ධ කිරීම සහ ධර්ම දේශනා වැඩසටහනටයි. එහෙමනම් ඉතාම ගෞරවපූර්වව කමඨාන් සුද්ධ කිරීම වැඩසටහන අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දේපාණමද මා ආරාධනා කරමි. සාදු සාදු සාදු
සාදු සාදු. නිරෝෂ් ලොකු ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා ඉන්නවා, පොඩ්ඩක් හෝස්ට් කරන්න පුළුවන්ද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ.
එර්වන් සරණයි.
එර්වන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. අපි ඔබ වහන්සේ පරක්කු නිසා අපි පටන් ගත්ත වැඩසටහන.
අපිට බින්නේ. දැන් අපි කඩුවෙලට ආපු නිසා කනෙක්ෂන් එක පොඩ්ඩක් ප්‍රමා වුණා.
එර්වන් සරණයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් මම ඉතාම ගෞරවපූර්වකව අද දවසේ වැඩසටහන ආරම්භ කිරීම ලෙසට ධම්ම ජීව ස්වාමීන් වහන්සේගේ දෙපා නමද ආරාධනා කරමි. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීමට මම උපාලි මහත්මයාට ආරාධනා කරමි.
සුපත් වේවා.
සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ මට ලිඛිත ප්‍රශ්න එකක් ඇවිල්ලා තිබ්බා. ඒ දැන් මට තව එකක් ආවා. ඔබ වහන්සේට ඉදිරිපත් කරන්න අවසරයි. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අවුරුදු ගණනාවක් ආනාපාන සති භාවනාව කරනවා. දිනක් තුල පැයකට වඩා භාවනා කරනවා. දිනපතාම කිරීමට උත්සාහ ගන්නවා. හිස්තැනට ඉක්මනින් යනවා. ඉන්පසු මාස ගණනකට ඉස්සර සිතුවිලි වල ඇවිස්සීම සහ තැන්පත් වීම අතර දෝලණය වීම වැඩි වේලාවක් පැවතුණා. ටික කලකට පසු තේරුණා විඥානේ මාව රවටනවා කියලා. මේ තේරුම එන්නේ සිතුවිලි ධාරාව දිගේ ටිකක් දුර ගිය පසුයි. තේරුණ පසු තැන්පත් වීම සිදු වෙනවා. හැබැයි ආයෙත් අලුත් දෙයක් සිතෙනවා. නැවත රැවටෙනවා. ඔය විදිහට ගිහින් පස්සේ රැවටෙනකොටම තේරෙන්න ගත්තා. එහෙම වුණාම ඉක්මනට තැන්පත් වෙන්න ගත්තා. ක්‍රමයෙන් දෝලණය වීමේ වෙනසක් වුණා. සිතුවිලි නැති තැන්පත් වන පැත්තට බර වැඩි වුණා. මුලදී නම් කැමැත්ත තිබුණේ සිතුවිලි වලට නොව තැන්පත් වීමට. නමුත් පසුව එම කැමැත්ත තුනී වී ගියා. දැන් වරක් හෝ දෙවරක් සිතුවිලි පැත්තට දෝලණය වී දිගටම තැන්පත් වෙනවා. මුලදී තැන්පත් වන කාලය පැය එකකට වැඩි. නමුත් දැන් කාලය සමහර දිනවල අඩුයි. සමහර දිනවල දිග කාලයක් පවතිනවා. කිසිම විඳීමක් නැතුව ඉඳලා ඇහැරුණාම ආයේ භාවනා කරන්න උත්සාහ ගත්තත් දැන් ඇති කියා ස්ථිරව හිතට එනවා. භාවනාවෙන් පසු සැහැල්ලු මනසකින් අවදි වෙනවා. ඔබ වහන්සේගේ දෙපා නමද අවවාද උපදෙස් ඉල්ලා සිටිනවා. ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී බව පතනවා. සාදු.
මේක අර දවසක පැයකට සීමා කරන්නේ නැතුව පුළුවන් තරම් වැඩි වේලාවක් බලන්න ආනාපාන සතිය නැතත් සතිය පැවැත්වීම ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. ඒ වගේම හිතවිලි වලට කැමති, හිතවිලි නැති එකට කැමති, ඉස්තන්ට කැමති, ආදි වශයෙන් කියන මේ කැමැත්ත අකමැත්ත පිළිබඳව අවබෝධ කරගන්න. ඒක දැන් ගොඩක් එවිගෙන යන වෙලාවක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට දවස පුරා මේක දිහා බලා හිටියොත් ඔය භාවනා කරනවා කියලා විශේෂයෙන් කරන්න දෙයක් නැහැ. ගීගල් වල ඉන්නකොට ඒ ලොකු දේවල් තමයි. හැම වෙලාවෙම ඒකෙම යෙදিলা ගත කරනවා නම් එතකොට මේ සතිය කියලා තමයි කියන්නේ මේකට. භාවනා කියලා කියන්න ඕනේ නැහැ. ඔය විදිහට දිගට මේක ඉතිරිලා පැතිරලා යන විදිහට කරගෙන යන විදිහ හරි ඔය අතරමැද අර කිව්වා වගේ කැමැත්ත අකමැත්ත කෙරෙහි පොඩ්ඩක් අවධියෙන් ගත කරන්න.
එහෙමයි ස්වාමීන් වහන්ස. දෙවනි ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාවේදී සතිය නොකඩවාම පතුල් බිම වැදීම හා පතුලේ දැනෙන සංවේදනා වෙත යොමු වී තිබුණි. සිතුවිලි බොහෝ අඩුවිය. විතක ශබ්ද ඇසුනාට සතිය නැවත පතුලට යොමු වුනි. ශරීරේ පාවී යන්නක් මෙන් දැනුනි. ඊළඟ දින සක්මනේදී මෙවැනි අත්දැකීමක් නොවිය. භාවනා නොකරන සමහර වෙලාවලදී විටින් විට નિરાයාසයෙන් පතුලට අවවාදයේ යන බව, අවධානයේ යන බව දැනේ. එය දිගටම පවතිනවා නම් ඒ බව Tamanට තේරෙනවාද? භාවනාව දියුණු කර ගැනීමට ගෞරවයෙන් උපදෙස් පතමි. සාදු සාදු සාදු.
කොහේම තේරෙනවද නැද්ද කියලා බලන්න අපිට ඉතර හදිසියක් නෑ. ඔබ දිගට කරගෙන යන්න. එතකොට කායිකවත් තහන් නැතුව Tamanටම ඒක දැනගන්න පුළුවන්. ඒක නිසා භාවනාව දැන් පටන් අරන් තියෙන්නේ. එතකොට ඒ වගේ Tamanට තේරෙන්නේ නැති දේවල් වලට යනවා කියලා කියන්නේ භාවනාව දියුණු වෙනවා. ඒ පිටින් පොත්පත් වලින් කායින්වත් අහන්න යන්න එපා. එතකොට උත්තර නැතුව නෙවෙයි උත්තර තියෙනවා. නමුත් ඒක නෙවෙයි අවශ්‍ය කරලා තියෙන්නේ. Tamanට මේ භාවනාව තුළින්ම අත්දැකීමෙන්ම ඔක ලබන්න පුළුවන්. ඒ නිසා දැන් භාවනාව තමයි වැඩෙන්නේ ඔය අනිශ්චිතතා uncertainties වැඩි වෙනවා කියලා කියන්නේ වැඩි හරි කියලා හිතා ගන්න. ඒකට තමයි ශ්‍රද්ධාව තියෙනවා, ඒකට තමයි වීර්යය තියෙනවා, ඒකට තමයි සතිය තියෙනවද කියලා ඒකට අනුග්‍රහ කරන්න කියලා අපි බලමු ඉදිරියට බලන්න.
දැන් මේ තවත් වார்த்தාවක් ලැබුණා ඉදිරිපත් කරන්න අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
එහෙමයි. සතිමත් පර්යංකය. පර්යංකය හිඳ සිතින කය වෙත අවධානයේ යොමුව සිත සිතුවිලි සහ අතීත සිද්ධීන් වලට යන බව නිරීක්ෂණය විය. ටික වේලාවකින් හුස්ම වෙත අවධානයේ යොමු විය. නොදැනුවත්වම සිත සිතුවිලි සහ ඇතුළත කතා වෙත යොමු වී ඇති බව නිරීක්ෂණය විය. හිත හුස්ම වෙත නැවත පැමිණි බව දැනගතිමි. පර්යංකයේ මුල සිත සිතුවිලි ඇතුළත කතා වැනි මනෝ විකාර සහ හුස්ම අතර දෝලණය විය. ස්වාමීන් වහන්ස මේ නිරීක්ෂණය වන ඇතුළත කතා සහ එම චරිත මගේ ජීවිතයේ දන්නා පුද්ගලයන් නොව කතාද පැහැදිලිව මතකයේ තබාගත නොහැක. නමුත් සිතේවත් නැති අමුතු ඒවා කියා මතකයක් ඇත. සිත හුස්ම එක්ක වැඩි වේලාවක් තිබෙන විට දන්නේම නැතුව නින්දට වැටේ. වෙනදා මෙන් හුස්ම සිහින් වී නැතිවන ආකාරයේ අවධානයට හසු නොවේ. නින්දේ සිටින කාලයේ මතක නැත. අවදි වීම අවධානයට යොමු වේ. සිත නැවතත් නින්දට වැටි. එපමණයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු.
ඔය එක තේරෙන්නේ නැති මම නැති තේරෙන්නේ නැති කොටස් විතර නෙමෙයි මම ඉන්න කොටස් වලත් තේරෙන දෙයක් නැහැ. අපි හිතා ඉන්නවා තේරෙනවා කියලා. එහෙම එකක් ඇත්තේ නැහැ. එච්චර කියන මේවා නම් මට තේරෙන්නේ නැහැ. මේවා නම් මොනවද කියලා දන්නේ නැහැ කියලා. නමුත් මේ තේරෙන දේවල් බලනකොට ඒක මගේද කියලා. එම් බලනකොට තමයි තේරෙයි. මේ මගේ කියලා අල්ලගත්ත කොටස් තමයි නැත්තම් තේරෙනවා කියලා අල්ලගත්ත කොටස් විතරයි අපිට දුක දෙන්නේ. මම දන්නේ නැති තේරෙන්නේ නැති කොටස් කවදාකවත් අපිට දුකක් දෙන්නේ නැහැ. ඒකෙන් දෙන්නේ අපිට සැකයක් ඇති කරනවා. කුකුසක් ඇති කරනවා. يعني මේ කුකුස නැතිකරන මැරෙන්න ඉස්සලා ඔය ටික ඔක්කොම දැක්කම ඕක දිගට යන්න ආරින්න භාවනා කර ගන්න ආරින්න. එතකොට මේ තමයි දැනගන්න පුළුවන් මේ මෙතෙක් කල මට තේරෙනවා මට දන්නවා මම මේ වුණා කියලා දැනන දැනනවා කියන දේවල් තමයි අපිට දුක දීලා තියෙන්නේ. එන්නේ අනිත් පැත්ත වැඩි වේගනේ යනවා. බය වෙන්න එපා. ඒක තමයි භාවනාදී සිද්ධ වෙන්නේ. පාලනය කර ගන්න බැරි තේරෙන්නේ නැති දේවල් කවදාවත් දුකක් දෙන්නේ නැහැ. හැබැයි ඒක සැකේ දෙනවා. ඒ සැකේ ඉවරනකම් භාවනා කරන්න.
එහෙමයි ස්වාමීන් වහන්ස. මට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි ස්වාමීන් වහන්ස.
හරි.
ස්වාමීන් වහන්ස. එහෙනම් අපි සභාවට ආරාධනා කරමු. වාචික ප්‍රශ්න කාට හරි තියෙනවා නම් අත උසලා ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන ලෙස්ට. නමස්කාර ස්වාමීන් වහන්සේ. සම්මන් හිතන්නේ කාටවත් අද වාචික ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවයක් නැති බවයි. එහෙමනම් කාටවත් ප්‍රශ්න සමා වෙන ස්වාමීන් වහන්සේ එක කෙනෙක් අත උසලා කියනවා. එහෙමනම් ප්‍රියා මහත්මියට අනුරෝධ කළා ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව තියෙනවා.
අවසරයි ගරුතර ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස මම ටික කාලයක් අවුරුදු 3කට විතර කිට්ටු වෙන්න භාවනාව කරගෙන ගියා. මේ ඔබ වහන්සේගේ කමටහන් වැඩසටහන් අහනවා, චන්දරත්න හාමුදුරුවන්ගේ ඒ වැඩ සහභාගී වෙනවා. මං භාවනා කරගෙන යද්දී මට බය ඇති වෙන්න පටන් ගත්තා. ඇතුලේ තියෙන මොකද්දෝ බයක් එළියට එන්න. ඒක මතුවෙනවා, ආයෙ යනවා, මතුවෙනවා, ආයෙ යනවා, ඔහොමම තිබුණා. තිබිලා ගිය අවුරුද්දේ දෙසැම්බර් විතර වගේ ඕක වැඩි වුණා හොඳටම. එතකොට මට බඩේ අමාරුවක් වගේ හැදිලා තිබුණා. බඩේ ෆුඩ් සෙන්සිටිවිටි එකක්. මං ඉස්සර ඉඳන්මත් පොඩි කාලේ ඉඳන්මත් ලෙඩට බයයි ටිකක්. ඒ වුණාට ඒ තරම් නිකන් ලොකු එකක් තිබුණේ නැහැ. ඊට පස්සේදී මට නින්දයන් නැති වෙන්න පටන් ගත්තා. පස්සේ මම ඒක ගැන බය වුණා. ඊට පස්සේ මට ජනවාරි විතර වෙද්දි එන්සයිටි ආවා. ඉතින් මම ඒ වුණාට එතකොට මට භාවනා කරගන්න බැරි වුණා. ඒතියෙද්දි මට හිත එක කරගන්න බැරි වුණා. පස්සේ ඊට ඕක වෙන්න කලින් මම සක්මන් භාවනාව කරනකොට ස්වාමීන් වහන්සේ මට හොඳට හිත එකතු කරගෙන එකලස් කරගෙන හිතුවිලි මැදින් බලන්න පුළුවන්. එතකොට පරියංක භාවනාවේදී හුස්ම නොදැනි යනවා ඉක්මනින්ම. ඊට පස්සේ ඇඟේ නිකන් ෆ්ලක්ස් එකක් වගේ හැම තැනම කම්පන චංචල දකින්න ඔහොම තමයි තිබුණේ. ඉතින් දැන් භාවනා කරනකොට හැබැයි මට මේ ඉන්සයිටි ගතියත් එක්ක මම වැඩියෙන් සතිය වඩන්න පටන් ගත්තා. ඊට පස්සේදි මට දැන් සක්මන් භාවනාව කරනකොට මම කරනවා නෙවෙයි කොට දෙකක් යනවා වගේ ඒ වගේ තේරෙනවා. ඉන්සයිටි ගතිය නැතුව තියෙද්දි හොඳට සතිය පිහිටෙනවා. ඒ අතර එහෙම මෙහෙම සිතුවිලි ආවත් ඒ සිතුවිලින් බාධා වෙන්නෙත් නැහැ, ඒව ගැන කම්පා වෙන්නෙත් නැහැ. ඉඳ පරියන්ක ඉඳගත්තම ඉන්සයිටි ගතිය නැතුව තිබුණොත් සිතුවිලි ඒත් එනවා, ඒ වුණාට ඒ වගේ නුත් බාධා වෙන්නේ නැහැ. හුස්ම ඉක්මනින්ම නොදැනී යනවා. එතකොට පිම්බීම හැකිලිමත් යන්තම් වගේ දැනෙනවා. ඊට පස්සේ ෆ්ලක්ස් වගේ ගිහිල්ලා කම්පනේ වෙලා ඊට පස්සේදී ධාර්ය පිට වෙනවා, ධාර්ය දානවා. ඊට පස්සේ ආය කම්පනේ එනවා. ඔහොම සර්කල්ස් යනවා. පැයකට වැඩියත් භාවනා කරන්න පුළුවන්. එදිනෙදා වැඩ කටයුතු කරද්දී මට ඉන්සයිටි ගතිය තියෙනවා නම් සිහිය පවත්වා ගන්න අමාරුයි. ඒක දෙකක් මම සිහිය පවත්වන්න හදනවා. එතකොට තව ලේයර් එකකින් ඒක පණිනවා. එහෙම අර නිකන් බය සිතුවිලි එනවා. ඒ වගේම වෙනවා. ඉතින් හැබැයි සිහිය පවත්වාගෙන තියෙනකොට අද වගේ මට හොඳටම පුළුවන් මේ ඒ වැඩට හිත යොදාගෙන එතකොට මට එන සිතුවිලිත් පේනවා. ඒ සිතුවිලි මට උඩින් බලන්න පුළුවන් නිකන් මගේ නෙවෙයි වගේ. ඉතින් සිතුවිලි නැතුව වැඩසටහන කරගෙන යන්නත් පුළුවන්. ඊට පස්සේ ටිකක් එහෙම ගිහිල්ලා ඊට පස්සේ ආපහු අර ස්විච් වෙනවා එක ගොඩට. එතකොට ඔන්න කන්ෆියුස් වෙනවා. ඉතින් දැන් අර බය එනවා කියන්නේ එතකොට මට ඔන්න නිින්ද යන්න බැරි වෙයි කියලා වගේ බයක් එනවා. දැන් නිින්ද යන්න ඒ බය ආවම ඔළුව හිර වෙනවා වගේ වෙනවා. එතකොට මට නිින්ද යන්නේ නැහැ. මේ ඉතින් ওই වගේ තමයි ස්වාමීන් වහන්සේ වෙන්නේ. එකක් තියෙන්නේ මට ඉන්සයිටි ගතිය ආව පස්සේ ඉස්සර තිබුණාට වඩා මට සතිය වැඩුණා කියලා. ඒ වුණාට අර බය කියන එක ගිහින් නැහැ. ඒක එනවා මට මාසයක් විතර බෙහෙත් ගන්නත් උනා නිදි යන්නේ. ඒ වුණාට මට ඒක මම නවත්තලා දැම්මා. ওই විදිහට තමයි ස්වාමීන් වහන්සේ මට දෙලා
තියෙන්නේ. ඒකදී අර මට ඉති ඇන්සයිටි එනර්ජිස් අපට හොඳට වා කියන්න පුළුවන්. නමුත් ඇන්සයිටි හැදුනොත් මාත් ඔය වගේ චර්චුරු ගාවි කියන්න තියෙන්නේ මූජි කියන එකනා කියනවා ඔය ටෙන්ෂන් ඔය ෆ්‍රස්ට්‍රේෂන් ඔන් ඇන්සයිටි වලට මම නැතුව ජීවත් වෙන්න බෑ. හැබැයි මට පුළුවන් ඕව නැතුව ජීවත් වෙන්න. එයා කියන්නේ ඇන්සයිටි ෆ්‍රස්ට්‍රේෂන් වලට මයින්ඩ් එක නැතුව ජීවත් වෙන්න බෑ. නමුත් මයින්ඩ් එකට පුළුවන් ඇන්සයිටි නැතුව ජීවත් වෙන්න. මොකද ඕව ඩිස්ක්ලේම් කරන එකයි තියෙන්නේ. මේ ඉෂේ එකක් කොමක් කරනට එක මගේ කියා ගන්න. ටෙන්ෂන් එකක් කරනට එක මගේ කියා ගන්න. ඉන්දියන් නැචරලට මගේ කියා ගන්න. ඊට පස්සේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙනකොට මම මගේ කියා ගන්න. ජීවිතය කියන්නේ කන්ට්‍රෝල් කරන්න බැරි එකක්. ඔය ඔක්කොම හැම කෙනාටම තියෙනවා. ඔය සයිකියාට්‍රික් වෙන්නේ නැහැ හැම කෙනාටම. ඒකට හොඳට මහන්සිල වැඩ කරන්න ඕනේ. තනි කර තියෙන්නේ හොරකම, ශරීර හොරකම තියෙන්නේ. මහන්සිල වැඩ කරපන්. හොඳට දාඩි දෙකෙන් දෙකෙන් වැඩක් කරපු ගමන් හොඳට බඩගිනිනවා, හොඳට බත් කන්න පුළුවන්. හොඳට ඇත්තටම භාවනාවක් තරිනු. ඊගිනිසයකට ක්‍රියා භාවනා අවශ්‍යයි. දැන් භාවනා කරන කට්ටිය හොරට ඉන්න ඕනාට තමයි භාවනා කියන්නේ කොළුවේ දාගෙන තියෙන ලෝගුවක් දාගත්තා වගේ. ඇත්තටම ආන අතප්පිට අතක් තියාන ඔය කල්පනා කර කර ඉන්නවා. ඒකත් හොඳයි. ඒකෙන් තමයි අපි අඳුරලා දෙන්නේ. මං හිතන්නේ ඒක දැන් ප්‍රමුඛතාවයක් දෙන්න ඕන. හුද්දට දවසකට මහන්සිලා වැඩක් කරනකොට දර කොටයක් බලන්න පුළුවන් නම් බිම පොළවේ පයින් ඇවිදින්න ඔය සක්මනේදී කියන ආනිසංස කිව්වා වගේ. මේ ඇඟට මේ අවශ්‍ය ව්‍යායාම දුන්නේ නැත්නම් ඇඟ අපිට කරදර කරනවා. නිින්දයක් නැහැ, බඩගිනියක් නැහැ. ඉතින් එහෙම වුණාම ඉතින් භාවනා කරන්න බෑ. ඒ නිසා පුළුවන් වෙලාවක කාට හරි සේවයක් කරන්න. එහෙම නැත්නම් තමන්ගේ අතේ පයි වැඩි ටිකක් කරගන්න. ඒක ඕනාට වැඩි කරන්න එපා යම් ප්‍රමාණයකින්. එතකොට ඇඟ හොඳට තමන්ට නතු වෙන ගතියක් යනවා. එතකොට සක්මනත් නතු වෙනවා, පරියන්කත් නතු වෙනවා. දැන් ඒකේ අද්දගීම් 20%ක් 30%ක් තියෙනවා. ඒකේ ක්‍රියා භාවනා පැත්තේ ක්‍රියාව ක්‍රියාකාරී සතිය පැත්තට වැඩි අවධානයක් දෙන්න. එතකොට වෙනස් වෙන හැටි අපිත් එක්කත් හදාරලා ගන්න. එච්චරයි.
බොහෝ පින් ස්වාමීන් වහන්සේ. පෙරුවන් සරණයි.
සපත් වේවා.
අවසර එහෙමයි පල්මාත මම දැක්ක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන chat එකට.
ඇවිල්ලා තියෙනවා. ස්වාමීන් වහන්සේ.
Yes.
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තව වෙලා තියෙද අපිට තව ප්‍රශ්න ඉදිරිපත් කිරීමට?
ආ කියන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පර්යංකේට වාඩි වී අරමුණට සිත යොමු කර ස්වල්ප වේලාවකින් සිත ඒකාග්‍ර වේ. කයක් ඇති බව යන හැඟීම නොදැනීයයි. සිතුවිලි දෙස සතිමත්ව බලා සිටිමි. විවිධාකාරයෙන් සිතුවිලි ඇදී එයි. ඒවා දෙස පැහැදිලිව බලා සිටිය හැක. සිතුවිලි අවටින් ශබ්ද ඇසුනද ශබ්දයක් යන්න පමණකින් නතර වේ. සිතුවිලි කිසිත් නැති සැහැල්ලු සිත දැකිය හැකි අවස්ථා ඇත. එයද වරින් වර ඇතිව නැතිව යන අයුරු පැහැදිලි සතියකින් බලා සිටිය හැක. සමහර විට අතොරක් නැතිව එන සිතුවිලි ගොජයට සිතේ ඇතිවන අමනාපයද වැටහි. එදෙස බලන විට එය නැතිව යනු දැනේ. සාමාන්‍ය ජීවිතයේද බොහෝ අවස්ථාවල සිතුවිලි හඳුනාගෙන ඒ අනුව ප්‍රතික්‍රියා කරන අවස්ථා ඇත. එම නිසා බොහෝ විට සැහැල්ලු නිරවුල් මනසකින් එදිනදා වැඩ කටයුතු වල යෙදිය හැක. ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාව දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි.
ඔය කියන්නේ එච්චරම කරගෙන යන්න ලොකු බාධාවක් නැහැ. ඒ නිසා මේ ඔය තියෙන ටිකත් ඔක්කොම තුනී වීගෙන යනවා ඉස්සරහට යනකොට. ඒ නිසා මේට වැඩි වෙලාවක් දාලා බලන්න. එහෙම නැත්නම් අඩු ගානේ දවස පුරාම හැකි තාක් දුරට අනිකුත් ක්‍රියාකාරකම් වලදී ප්‍රතිපීඨීමට කටයුතු කරන්න කියලා කියන්න පුළුවන්.
එවන් සමේ ස්වාමීන් වහන්සේ එනම් වෙන කාටවත් ප්‍රශ්න නැතිනම් අද දවසේ වැඩසටහන අවසන් කිරීම සඳහා අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට.
මේ නිරෝෂ අපි මේ දවස්වල මේ ස්ලොවැකියාන ට්‍රිප් එක කතා කරලා ඒගොල්ලෝ අහලා තිනවා අනික වෙස්ටර්න් කන්ට්‍රීස් ඇමරිකන් කරන්නේ කොහොමද කියලා. ඒකට නායකලන් දෙවලා තිනවා අද මට පණිවිඩයක් එයා ඇමරිකන් එක ඕගනයිස් කරනවා කියලා. ඒත් එක්ක ඒගොල්ලත් එක්ක පොඩ්ඩක් කතා කරලා බලන්න කැන්ඩිඩේට් වැඩ වෙනවද කියලා. ඉතින් බෝධිනම් කියලා තියෙනවා ඒගොල්ලන්ට තාම මුකුත් කියන්න බෑ. මොකද ඇමරිකාවේ අන්සර්ටින්ටි එක තාම හරි අහි වැඩි කියලා. මේ ලෙඩ රෝගයි හරේ මේ නිසා. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන හොයන්න.
හොඳයි ස්වාමීන් වහන්සේ. මම මල්ලිකා මහත්මියටත් කතා කරලා බලන්න මෙහෙත් පොඩ වැඩි වෙගෙන යනවා තාම.
ඒ වගේ තමයි මෙහෙත්ින් අඩු වැඩි වෙලා තිබුණ නිසා අඩු වෙනවා වගේ තමයි පේන්නේ. ඒ වෙනකොට ඉතින් අන්සර්ටින්ටි එක නම් තියෙනවා තමයි.
හොඳයි ස්වාමීන් වහන්සේ. මම හෙට උදේට මේ මල්ලිකා අන්ට කතා කරලා
තෙරුවන් සරණයි.
හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි භන්තේ
සුඛී හන්තු
මයා කතම් පුඤ්ඤ සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මහියන්දා තබ්බං
සාදු අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ භන්තේ ඕකාස කමාමි භන්තේ
සුපත්වේවා
ဒုတိယံපි ඕකාස වන්දාමි භන්තේ
සුපත්වෙත්වා
තတိယံපි ඕකාස වන්දාමි භන්තේ
සුපත්වෙත්වා සුපත්වෙත්වා
සාදු 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 අපි
මේ සමුගන්නවා
අවසරයි ධම්මකුසල ස්වාමීන් වහන්ස.
හොඳයි අපි පටන් ගමු.
සාදු සාදු සාදු. එහෙමනම් අපි තවසේ වැඩසටහනේ දෙවනි භාගයේ ධර්ම දේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි මේ කල් ගත කරනකොට, මේ ජීවිතය ගත කරනකොට නොයෙකුත් දේවල් අපිට මුණ ගැහෙනවා, නොයෙකුත් අවස්ථා අපිට ලැබෙනවා. එතකොට මේ මුණ ගැහීම්, මේ ලැබෙන අවස්ථා මොනවද, මේවා තියෙන වටිනාකම කොපමණද කියන වෙන්කර හඳුන ගැනීම අපිට විතෙක අමාරු වෙන්න පුළුවනි. සමහර විට අපි නියම වටිනාකම දිය යුතු දෙයට වටිනාකමක් දෙන්නේ නැහැ. ඒ වගේම අඩු වටිනාකමක් දිය යුතු දෙයකට අන්න ලොකු වටිනාකමක් දෙනවා. ඉතින් ඕක තමයි අපේ ස්වභාවය. ඉතින් මේ විදිහේ ගමනක තමයි අපි යෙදිලා ඉන්නේ. එතකොට යම් කිසි විදියක අපේ තුල ශක්තියක් තියෙනවා නම්, අපේ තුල වඩාගත් ඒ වගේ ගුණයක් තියෙනවා නම්, අපි නිවැරදි දෙයට නිවැරදි වටිනාකම දෙන්න අවස්ථාවක් ලං කරගන්න පුළුවන්. ඒක යම් කිසි විදියක ක්‍රමානුකූල පරිවර්තනයක් කියලා කෙනෙක්ට කියන්නත් පුළුවන්. ක්‍රමානුකූලව තමයි මම කොයි දෙයටද බර දිය යුත්තේ, කොයි දෙයද මම ප්‍රමුඛතාවය ලැබිය යුත්තේ කියන හඳුන ගැනීම කරන්න පුළුවන් වෙන්නේ එක්තරා විදියක ක්‍රමානුකූලව තමයි. ඉතින් කෙසේ නමුත් මෙන්න මේ වගේ අපිට හමු වෙන දේවල්, මේ වගේ අපිට ලැබෙන අවස්ථා සමහර විට මග හැරිලත් යනවා. ඒවැ තියෙන වටිනකම අපි හඳුනගත්තේ නැති නිසා. මැණික් ගලක් වුණත් වැරදිලා වගේ කකුල හැපෙන්න පුළුවන්. නමුත් ඒක අඳුනගත්තේ නැත්තම් මැණික් ගලක් කියලා එතනතර ඒක තවත් පාෂාණයක් විතරයි. තවත් අර පාරේ තියුණ ගලක් විතරයි. එතකොට මේ මැණික් ගලේ නියම වටිනකම ලබා ගන්න හම්බ වෙන්නේ නැහැ. අරගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් තියෙනවා. ඉතින් අපි බලමු මේ විදිහේ ශක්තියක් අපිට කොහොමද වඩා ගන්න පුළුවන්. මේ විදිහේ ශක්තියකට හේතු කාරණා වෙන්නේ මොකද්ද කියන එක අපි විමසලා බලන්න ඕනේ. ඉතින් ඒ සඳහා අද දවසේ යම් කිසි ඉදිරිපත් වෙලා දින කොටසත් හේතු කාරණා වෙයි කියලා මම හිතනවා. ඉතින් මොකද්ද මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන කොටස? අන්න අර මේ සම්බන්ධ වෙච්ච පිරිසට මතක ඇති යම් යම් සිදුවීම් තමයි චිත්‍රයට නැගෙන්නේ. එක එක සිදුවීම් අන බුදුරජාණන් වහන්සේ සම්බෝධියෙන් අනතුරුවම මෙන්න මේ විදිහට කල්ගත කරා, මෙහෙම දෙයක් වුණා, මෙහෙම පුද්ගලෙක් ආවා කියලා ඔන්න ඔය විදිහට සිදුවීම් චිත්‍රයට නැගෙනා වගේ පොඩි පොඩි කොටස් තමයි තියෙන්නේ. එතකොට ඒ කොටස ඊළඟ කොටස තමයි අද දවසට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් එතන සඳහන් වෙනවා මෙන්න මේ මුචලින්ද නාග ඒ නාගයාගේ ඒ පැමිණීමෙන් අනතුරුවම, ඒ සිදුවීමට අනතුරුවම මෙන්න මෙහෙම දෙයක් වුණා. මොකද්ද උනේ? භාග්‍යවතුන් වහන්සේ අන්න කිරිපලුරුකක් මුලට වැඩියා. ඒ කිරිපලුරුකේ මුලෙහි වැඩ ඉඳියා යම් කිසි කාලයක්. ඉතින් මෙහෙම වැඩ වෙසෙන අවස්ථාවේදී තපස්සු භල්ලිකා කියන වෙළඳ දෙබෑයන්, මේ දෙදෙනා යම් කිසි එක දේශයක ඉඳලා තව දේශයකට ගමනක යෙදෙනවා. දීර්ඝ මාර්ගයකට පිළිපන්නේ කියලා ඔය ත්‍රිපිටකේ නොයෙකුත් තැන්වල සඳහන් වෙනවා. මෙන්න මේ විදිහට වෙළඳාම යන කට්ටිය එක් නගරයකින් නික්මිලා තවත් නගරයක් දිහාවට ගමන් කරනවා. සමහර විට මාස ගණන්, සති ගණන් වගේ දුර ගමනක් යනවා. එතකොට මේ විදිහේ දීර්ඝ මාර්ගයකට පැමිණිලා මෙන්න මේ දෙදෙනා මේ විදිහේ ගමනකේ දෙනවා. කියලා තමයි එතන සඳහන් වෙන්නේ. ඉතින් එහෙම ගාමනකේ දෙනකොට අන්න මොකද කරන්නේ, තමුන්ට අවශ්‍ය ආහාර පාන එහෙමත් අරගෙන තමයි ගමන් කරන්නේ. ඒ ආහාර පානත් සකසාගෙන තමයි ගමන් කරන්නේ. එතකොට ඒ කාලේ හැටියට මේ විදිහේ දුර ගමන් යදෙනකොට නිකන් ප්‍රසිද්ධ ආහාරේ නැත්තම් හැමෝම වගේ අරගෙන යන ආහාරය තමයි කැවුණුයි අග්ගලයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඔය තියෙනවා සමහර වෙලාවට කතන්දර තියෙනවා, අන්න මේ විදිහේ දුර ගමනක් යන්න ලෑස්ති වෙලා කට්ටියක් ඉන්නවා කැවුම් අග්ගලයි එහෙම අදාගෙන. එහෙම ඉන්නකොට ඔන්න කොහේ හරි යන හාමුදුරු කෙනෙක් පිණ්ඩපාතේ වඩිනවා. ඉතින් මොකද කරන්නේ, අනේ හාමුදුරු කෙනෙක් දැක්කල් සද්දාවට අනේ අර කැවුම් ටික ඔක්කොම පූජ කරනවා. ඉතින් අන්න පාත්‍රයක් පුරවලා කැවුම් අරගෙන ගිහිල්ලා ඒ පාත්‍රයේ විහාරෙන් බාලා ආපහු එනවා තා හිස් කරගෙන තාල හිස් පාත්‍රය අරගෙන. ඉතින් ඕම තුන් හතර පාරක් හැදලා පස්සේ අනේ අර මිනිසුන්ගේ කැවුම් ඉවර වුණා, අග්ගල ඉවර වුණා, ඊට පස්සේ වන්දනා ගමන යන්න බැරි වුණා, දීර්ඝ මාර්ගයකට යන්න තියුනේ සූදානම නැති වුණා කියලා ඔන්න ඉතින් සඳහන් කරනවා. ඒ කියන්නේ අර පාත්‍ර ගණන් ඇදලා කැවුණුයි අග්ගලයි. ඉතින් ඕම තමයි නිකන් හම්බ වෙනකොට එහෙම පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා ඉතින්. කෙසේ නමුත් අන මෙතන සඳහන් වෙන්නේ මේ පිරිසත් ඒ විදිහේ සූදානමකින් මේ විදිහට අන්න කැවුම් අග්ගලා ඒ සකසාගෙන ඒ විදිහට ගමන කෙදෙනවා. එතකොට සඳහන් වෙනවා මේ දෙදෙනාගේ ඥාති වෙන දෙවි කෙනෙක්, කලින් ඥාති වෙන දෙවි කෙනෙක් වගේ කියලා තමයි කියන්නේ. ඒ දෙවි කෙනෙක් ඉදිරිපත් වෙලා මේ දෙන්නන්ට යම්කිසි විදියක පණිවිඩයක් දෙනවා. මොකද්ද දෙන පණිවිඩේ? කියනවා මෙන්න මෙහෙම දෙයක්, පින්වත්නි, මේ භාග්‍යතුන් වහන්සේ සම්බෝධියෙන් අනතුරුවම මේ විදියට කිරිපලුරුක මුල වැඩවෙසෙනවා මෙන්න මේ ස්ථානේ. යම් ඒ ඔබ ළඟ තියෙනවානේ මේ විදියට මේ අග්ගලා මීපැණි වගේ දේවල්, අන්නේ අග්ගලා මීපැණි වගේ දේවල්, මේ අත්සුණු මීපැණි ඔබ ඒ භාග්‍යතුන් වහන්සේට පූජා කරොත් අන්නේ පිදීම ඔබට බොහෝ කලක් හිත පිනිස සුව පිනිස පිහිටන්න පුළුවනි කියලා අන්න අර තමුන්ගේ ඥාතියොන්ට යම් කිසි විදියක සුබ පණිවිඩයක්, මේ ඥාතියොන්ට සුබ අවස්ථාවක් උදා කරලා දෙනවා. මේ විදිහේ යම් අවස්ථාවක් තියෙනවා, මේ විදිහේ දෙයක් ඔබට කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ දෙදෙනා මොකද කරන්නේ, අර පණිවිඩය අහලා ඒ තමුන් ළඟ තියෙන අත්සුණු අග්ගලා සහ මීපැණි අරගෙන අර භාග්‍යවතුන් වහන්සේ වැඩවෙසෙන ස්ථානෙට ගමන් කරනවා. ගමන් කළා. ඉතින් මේ ටික පූජා කරනවා. පූජා කරනවා භාග්‍යවතුන් වහන්සේ අපිට අනුකම්පාවෙන් මෙන්න මේ මීපැණි සමග මේ අත්සුණු පිළිගන්න සේක්වා, ඒක අපිට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතින්න පුළුවන් කියලා නොවි විදිහේ ආරාධනාවක් බුදුරජාණන් වහන්සේට සිද්ධ කරනවා. ඒතර මේ සම්බෝධියෙන් අනතුරුවම තමයි භාග්‍යවතුන් වහන්සේ මෙතන කල්ගත කරන්නේ. ඒතකොට සඳහන් වෙනවා මෙන්න මෙහෙම දෙයක්, මෙන්න මෙහෙම සිදුවීමක් සඳහන් වෙනවා. එකල්ලි භාග්‍යවතුන් වහන්සේට මෙන්න මේ වගේ සිතුවිල්ලක් පහළ වුණා. මොකද්ද පහළ වුණ සිතුවිල්ල? මේ තථාගතයන් වහන්සේ කෙනෙක් අතින් අරගෙන අතින් පිළිගෙන මේ විදිහට වළඳන්නේ නැහැ. දැන් පාත්‍රයක් නැති සංඥාවක් තමයි එතෙන්දි තියෙන්නේ. පාත්‍රයක් නොලැබුණ සංඥාවක් තමයි එතෙන්දි තියෙන්නේ. ඒතකොට කියනවා මේ විදිහට අතින් අරගෙන පිළිගෙන මම මේ වළඳන්නේ නැහැ. මම වනාහි කුමකින් මේ අත්සුණු මීපැණි පිළිගම්ද කියලා අන සිතක් පහළ විය කියලා තමයි කියන්නේ. හිතවිල්ලක් ආවා, මෙහෙම දෙයක් අදහසක් හිතට ආවා. මොකද දැන් කරන්නේ කියලා වගේ අදහසක් ආවා. එතකොට සඳහන් වෙනවා ඒ ෂණේකින් මේ භාග්‍යතුන් වහන්සේගේ හිත තම හිතෙන් දැනගත් සතරවරම් දෙවි රජවරු. අහලති හතර දෙනෙක්ගේ නම් මෙහෙම කියනවා. ඒ දජග්ගේ හැමත් දජග්ගේද කොයිද තියනවද කොයිද. ඉතින් කොහොම හරි වේවා. ඉතින් එහෙම මේ සඳහන් වෙනවා මේ හතරවරම් දෙවි රජවරු මේ විදියට මේ හිත තම හිතෙන් දැනගෙන අන්න එතන ඉදිරියේ පහළ වුණා පාත්‍ර හතරක් සහිතව ඉදිරියේ පහළ වෙලා සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ සෛලමය පාත්‍රයෙන් ඔබ වහන්සේ මේ දානය පිළිගනසේක්වා කියලා අන්න තමුන් යම් කිසි දියක ප්‍රදානයක් කරන්න පූජාවක් කරන්න ඉදිරිපත් වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. එතර සඳහන් වෙනවා භාග්‍යතුන් වහන්සේ කල්හිම උපන් මා හැංගි ශෛලමය පාත්‍රයෙන් මේ විදියට අත්සුනොත් මී පැණිත් පිළිගෙන වැළඳුවා කියලා. එතකොට බුද්ධත්වයෙන් අනතුරුව ඔන්න පළවෙනිම දානේ තමයි මේ කියන්නේ. ඉතින් මේ විදියට මේ අත්සුණු මී පැණි පූජා කළා මේ වෙළඳ දෙබෑයන් මේ භාග්‍යතුන් වහන්සේ සරණ යනවා. මේ විදියට සරණ යනවා. දැන් අපි ඔය කියන්නේ සාමාන්‍ය සිල් සමාදන් වෙනකොට බුද්ධං ධම්මං සංඝං සරණං ගච්ඡාමි කියලා සඳහන් කරනවානේ. ඊට පස්සේ එහෙම කියලා අන්තිමට සරණාගමනං සම්පූර්ණං කියලාත් කියනවානේ. සරණගමන සම්පූර්ණ වුණා කියලා. එතකොට දැන් මේ දෙදෙනා ගේ සරණ ගමනේ ගැන සඳහන් කරනවා. මේ දෙදෙනා බුද්ධ ධම්ම කියන සරණ තමයි ගියේ. ද්වේවාචිකයි කියලා කියනවා. ද්වේවාචිකයි වචන දෙකකින් තමයි බුද්ධ ධම්ම විදියට තමයි සරණ ගමනේ සිද්ධ කරේ. මොකද සංඝයා තාම පහළ වෙලා නැහැ කියලා සඳහන් කරනවා. ඕවා ඉතින් ඔය නිකන් අර නිකන් විස්තර එකතු කරන්න වගේ දාපු යව මිසක් මේ අවස්ථාවේදී මේ ඕක පැහැදිලි කරලා සරණ ගමනයක් ගියා කියලා හිතන්නත් අමාරුයි. නමුත් මෙතන සඳහන් වෙන්නේ අන්න ඒ තාම බුදුන් දහම් තමයි පහළ වෙලා තියෙන්නේ. සංඝයා තාම පහළ වෙලා නැහැ. ඉතින් ඒකින්ද ද්වේවාචිකව මේ විදිහට මේ දෙදෙනා සරණ ගියා කියලා සඳහන් කරනවා. එතන මුලින්ම සරණ ගියපු යම්කිසි උපාසකයෝ ඉන්නවද? මෙන්න මේ දෙදෙනා තමයි ඒ කට්ටියගෙන් ප්‍රමුඛ වෙන්නේ. එතකොට වෙන තැනක බුදුරජාණන් වහන්සේ අග්‍රතනතුරක් මේ දෙදෙනාට පිළිගන්නනවා. අන්න මේ යම්කිසි මා සරණ ගිය උපාසකවරු වෙනවද? ශ්‍රාවකයන් වෙනවද? ඒ ශ්‍රාවකයන් අතරින් මෙන්න මේ දෙදෙනා අග්‍රයි. මේ තපස්සු බල්ලිකා කියන මේ වෙළඳ දෙබෑයන් අග්‍රයි කියලා භාග්‍යතුන් වහන්සේ වෙන තැනක සඳහන් කරනවා. එතකොට මේ දෙදෙනා පිළිබඳ වෙන කතාවක් කොහෙවත් කියවෙන්නේ නැහැ. වෙන තැනක මේ දෙදෙනා පිළිබඳ වෙන සඳහනක් නැහැ. ඔය මෙතන විතරයි තියෙන්නේ. ඊට පස්සේ අර විදියට සරණ ගියපු පාසකවරු ඉන්නවද? ඒගොල්ලන්ගෙන් අග්‍රයි මේ දෙදෙනා කියලා සඳහන් කරනවා. ඉතින් ওই විදිහ කතාවක් තමයි මේගොල්ලෝ ගැන ගෙතිලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහ දෙදෙනෙක් මෙහෙම ඇවිල්ලා මේ විදිහට පූජා කරා. මේ විදිහට තමුන්ට බොහෝ කලක් හිතසුව පිණිස පවතින දෙයක් සිද්ධ කරා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ අන්න තව ස්ථානික බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. මොකද්ද කරන ප්‍රකාශේ? මෙන්න මේ කරුණු හයෙන් යුත් මේ පුද්ගලයන් අමූර්තය නියත කොට සිටිනවා. මෙන්න මේ කරුණු හයෙන් යුත් මේ පුද්ගලයන් අමූර්තය නියත කොට සිටිනවා. ඒ අමූර්තය නියත කොට සිටින පුද්ගලයන් අතරේ මෙන්න මේ තපස්සු බල්ලිකා කියන මේ වෙළඳ දෙපෑයන්ගේ නමුත් සඳහන් වෙනවා. එතකොට නිකන් අර වැරදිලා වගේ හම්බෙච්ච පණිවිඩයකට තමයි එන්නේ. මේකේ හරි වටිනාකමත් දැනගෙන නොවෙන්න පුළුවන් එන්නේ. නමුත් අන කොහොම කොහම හරි ඇවිල්ලා අන්තිමට බලනකොට කකුල ඇදිලා තියෙන්නේ මැණික් කලයක්. මැණික් ගලක් තමයි වැදිලා තියෙන්නේ. ඉතින් කොහොම හරි ඒකේ ප්‍රයෝජනේ අරගත්තා, ඒ සැනසීම ලං කරගත්තා කියන සඳහන යම් යම් තැන්වල තියෙන කොටස් එකතු කරලා බැලුවාම පේනවා. එතකොට නිකන් අර නිකන් වැරදිලා වගේ නිකන් ස්විප් එකක් ලොටරියක් ඇදුනා වගේ දෙයක් තමයි මේ දෙදෙනාට වෙන්නේ. ඉතින් ඕවා වැරදිලා කියලා කියන්නත් බෑ. කෙසේ නමුත් අන්න එතන සඳහන් වෙනවා මෙන්න මේ දෙදෙනා, මෙන්න මේ නම් කී දෙදෙනා, මේ දෙදෙනා අමූර්තය නියත කොට සිටිනවා. ඒගොල්ලන්ගේ මෙන්න මේ විදිහේ නොසෙල්ලෙන ස්වභාවයක් තියෙනවා. මොකද්ද නොසෙල්ලෙන ස්වභාවය? බුද්ධ ධම්ම සංඝ කියන ඒ අචල සද්ධාවක් තියෙනවා ඒවා කෙරෙහි. අන්න ඔයම නොසෙල්ලෙන ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ ආර්යයන්ගේ යම්කිසි සීලයක්, ආර්යයන්ගේ යම්කිසි ඥානයක්, ආර්යයන්ගේ යම්කිසි විමුක්තියක් තියනවාද මේ දෙදෙනා ඒ දෙයින් යුක්තයි කියලා ඔන්න ඔය විදිහට කරුණු හයක් විදිහට එතෙන්දී ඉදිරිපත් කරනවා. එතකොට එක්තරා විදිහක මේ නිවනට නැත්නම් අමෘතයට නියත වෙලා කියන සඳහන තමයි මේ කියන්න උත්සාහ කරන්නේ. එතකොට ගොඩක් වෙලාවට අර නියත වෙලා ඉන්න පුද්ගලයෝ 8 දෙනෙක් පිළිබඳ කියනවානේ. එතකොට සෝවාන් ප්‍රතිපදාවට පිළිපන් කියන කොටසට තමයි මේ දෙදෙනා අයිති වෙන්නේ. සද්ධානුසාරී ධම්මානුසාරී කියන සෝවාන් ප්‍රතිපදාවට පිළිපන් පටිපන්න කියන වචනේ තමයි දෙන්නේ. අන්න ඒ කොටසට මේගොල්ලෝ අයිති වෙනවා. එතකොට සෝවාන් නොවි ඒගොල්ලෝ ජීවිතේ ආවර කරන්නේ නැහැ. ජීවිතේ කෙලවර කරන්නේ නැහැ කියන යම්කිසි ධර්මතාවයක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අන්නේ ධර්මතාවයට අනුව තමයි මේ දෙදෙනා ගැන සඳහන් වෙන්නේ. මේ දෙදෙනා ගැන වෙන විස්තරයක් කොහෙවත් නැත. ඉතින් එතකොට ඔන්න ඔය විදිහේ කතාවක් තමයි අද දවසට අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට මුලින්ම මෙතන බැලුවොත් මේ යම්කිසි උපයගත දෙයක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැතුව නිකන් මේ අහම්බක් නිකන් අනතුරක් හදිසි අනතුරක් එහෙම දෙයක් නෙමෙයි. ඒ වෙනුවට මේවා ඉතින් උපයගත දේවල් වෙහෙස මහන්සි වෙලා. ආයිතන්න එපා නිකන් මේ නිකන් ලැබෙනවා කියලත්. ඒවා බොහොම වෙහෙස මහන්සි වෙලා තමයි උපයගෙන තියෙන්නේ. දැන් සමහර විට ඔය මේ විදිහේ සිද්වීම් දකින්න කෙනෙක් කියනවා අනේ ඉතින් අපිටත් එහෙම නිවන් යන්න තියුණා නම් අපිටත් මේ විදිහට මේ අත්සුණු මී පැණී පූජා කළා මේ විදිහට අමෘතයට නියත වෙන්න තියුණා නම් කියලා නිකන් අර ලේසියෙන් යන්න පාරක් වගේ අපේක්ෂා කරනවා. නමුත් මේ වැපිටිපස්සේ තියෙන විස්තර තොරතුරු හොයලා බැලුවාම මේගොල්ලෝ කොහොමද මේ ලේසි පාර හොයාගෙන තියෙන්නේ කියලා බැලුවාම සෑහෙන වෙහෙසිලා මහන්සිලා තියෙනවා. දැන් ඔය බාහ්‍ය දාරු චීර ගැන කියනවා. අනේ ආවා බුදුරජාණන් වහන්සේ මට ධර්මයේ දේශනා කරන්න කිව්වා. අර මේ භාග්‍යතුන් වහන්සේ කියනවා මම මේ පින්දපාත යන වෙලාව මේ බණ කියන වෙලාවක් නෙමෙයි. අනේ ඉතින් දෙවෙනි පාරක් කියනවා අනේ මොනවා හරි කියලා යන්නේ කියලා. ඊට පස්සේ කියනවා බෑ මම පින්දපාත යන වෙලාව මේ නගරෙ මැද්ද ඉන්නේ කියලා. ඊට පස්සේ කියනවා අනේ ඉතින් එහෙම කරන්න එපා. ඔබ වහන්සේ කොච්චර කාල ජීවත් වේද මං කොච්චර කාල ජීවත් වේද දන්නේ නැහැ. මේ අර වල් පලා ඇඳගෙන ඉන්නේ මේ තාපසේ. අර කැලෑකොළ ඇඳගෙන වල්පලා ඇඳගෙන දාරු චීර කියන්නේ තේකයි. ඉතින් එහෙම ඉන්න ගමන් ඉතින් කියනවා ආහෙනම් ඉතින් ඔන්න කෙටියෙන් මොකක් හරි කියන්නම් කියලා. ඉතින් ඔය මොකද්ද පොඩියට කෙටියෙන් කියනවා. නිකන් මේ විදිහේ මුකුත් අල්ලගන්න එපා. අල්ලගත්තොත් ඒකට අනුව යම් කිසි විදිහක චලනයක් තියෙනවා. මොකක් හරි එල්ලුණාද මොකකට හරි හේතුණාද අන්න ඒකට අනුව ඔබේ චලනයක් තියෙනවා. ඒකින්ද මුකුත් හේතු වෙන්න එපා. මොකක්වත් අල්ලගන්න එපා. එතකොට ඔබ අර විදිහේ බලපෑමෙන් තොරයි කියලා ඔන්න විදිහේ සරල වචනයක් කියලා භාග්‍යතුන් වහන්සේ තමුන්ගේ පින්දපාත ගමන වඩිනවා. අනේ ඉතින් එතනම රහත් වෙලා වැඩේ අවසන් කියලා සඳහන් කරනවා. ඉතින් කට්ටිය දෙනවා අයියෝ එහෙම වෙන්න තියුණා නම් කියලා නිකන් අමුතු විදිහේ ප්‍රාර්ථනා නිකන් විශ්වයට මුදාහැරලා බලනවා. නිකන් එහෙම එකක් වෙයිද කියලා වැරදිලාවත්. ඉතින් එහෙම වුණාට අර නිස්සරණයට ආපු වෙලාවක බලන අර පහළ චිත්‍රේ ඒ චිත්‍රේ ඉන්නවා බාහ්‍ය දාරු චීර. ඒ චිත්‍රේ ඉන්නවා අන්න එතන 7 දෙනෙක් පිළිබඳ සඳහන් වෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අන්න මේ ශාසනයක් පිරිහීගෙන යනකොට කලකිරිලා අන්න මොකද කරන්නේ භික්ෂුන් වහන්සේලා 7 නමක් කන්දකට නැගලා නිමගට පයින් ගහනවා. ඉතින් ඕක තමයි චිත්‍රේ මෙහි තියෙන චිත්‍රය ඕක තමයි. ඉතින් කොමාරි අන්න 2 දෙනෙක් යම් කිසි විදියක මේක සාක්ෂාත් කරගන්නවා. 5 දෙනෙක් බඩගින්නේ මැරෙනවා භාවනා කරලම. ඉතින් ඔන්න අතීත පුවත. එතකොට මේ නිකන් හම්බ වෙන්නේ නැහැ. ඒ මොඩොක්කුට වැටෙන්නේ නැහැ. මේවා මේ උපයගත යුතු දේවල්. ඉතින් ඒ උපයගත යුතු දේ ඒ විදිහේ ආයෝජනයක් සහිතව කළ යුතුයි. එහෙම නැත්තම් නිකන් අර කකුලේ වැදුනා. වැදුනට ගණන් ගත්තේ නැහැ. අනේ මේ බොහොම කලාතුරකින් මෙන්න කල්ප ගාණකින් වැදුනේ කියලා ඔන්න කියනවා. කිව්වට මොකද ඒක දනවන්නේ නැහැ. ඒක එහෙම වටිනකමක් පෙන්වන්නේ නැහැ. ඒකේ එහෙම අගයක් තේරෙන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ අනේ ඉතින් වැදුනා නම් තමයි තවත් කොච්චර ඒවා අපේ කකුල් වල ඇදිලා තියනවාද කියලා ඉතින් යනවා. ඒක තමයි වැඩේ. ඉතින් එහෙව් ලෝකෙක එහෙව් මිනිස්සුන්ගෙන් බහුල ලෝකෙක අපි කොහොමද මේකේ නියම වටිනකම හඳුනගන්නේ? අපි කොහොමද මෙතන තමයි නියම බරදිය යුතු තැන මේක තමයි වටින තැන කියලා හඳුනගන්නේ. අන්නේ හඳුන ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ හඳුන ගැනීම තියනවා නම් ඒ ශක්තිය තියනවා නම් අන්න අපි පෙර පින් ඇත්තෝ කියලා අපිට කියන්න පුළුවන්. එහෙම නැත්නම් අන්න අර පාරමී පිරිලා තියනවා කියලා අපිට කියන්න පුළුවන්. එහෙම නැත්නම් හැමදාම කල් දානවා මේ නම් මේකේ බෑ ඊළඟ එකේ වත් කරගමු කියලා කල් දාලා මග අරින්න උත්සාහ කරනවා. ඔය විභවයමයි තියෙන්නේ, අය වෙන මොකුත් අලුතෙන් එන්නේ නැහැ. අර කරනවද නැද්ද කියන වෙනස විතරයි තියෙන්නේ. අන්න අලුත් කෙනෙක් අපි හිතමු නන්නාඳුනන කෙනෙක් කිසිම මේකට උදන්දුවක් නැති කෙනෙක්. එහෙම කෙනෙක් ඇවිල්ලා කරත් ඕක අර ගාපු ගමන් පත්තු වෙනවා. අර බම්බරේ නිකන් වැල්ලේ කැරකෙනවා. කැරකුණාට මොකද මේ තැනත්තම් මේකේ වටිනකම ගණන් ගන්නේ නැහැ. අන්න පින් ඇති පුද්ගලයෙක් සහ පින් නැති පුද්ගලයෙක් අතර වෙනස. මොකද කරන්නේ මෙයා කියන කැරකෙනවා නම් තමයි, ගාපු ගම පත් වෙනවා නම් තමයි, ඒ වුණාට මොකද්ද අප්පා මේකේ ඇති වැඩේ කියලා අන්න එයා මොකක් හරි එයාගේ වෙන වැඩක් හඹාගෙන යනවා. වෙන දෙයක් එලෝගෙන යනවා. දැන් පහුගිය දවසක දවස් 10කට මෙහි භාවනාවකට ඇවිල්ලා කොල්ලෙක් මේක මේ නිකන් අර වැරදිලා වගේ ආපු එකෙක්. ඉතින් මේක කියනවා මේ මම මේ ආපු එක ගැන ගොඩක් සතුටු වෙනවා. මේ මම මේ විදියට මේ මට ගෙදර ගිහිල්ලා භාවනා කරන්න මේ උපදේශක් දෙන්නලු. උපදේශක් දෙන්නලු ගෙදර ගිහිල්ලා කරන්න. මේ දෙවනි දවසේ කියන්නේ තව දවස් 8ක් යන්න තියෙනවා. ඉතින් මං ගියා දැන් ගෙදර ගිහිල්ලා භාවනා කරන්න යනවා. දැන් ඉන්නේ මෙහෙනේ. මෙහෙ භාවනා කරන්න මෙහෙ කෙරෙන්නේ නැත්නම් ගෙදර ගිහිල්ලා ඔක කෙරෙන්නේ නැහැ කියලා. කියන්නේ වර්තමාන මොහොත පන්නනවා. පන්නලා කියනවා අයියෝ මේම කරා නම් හරි, මේ විදියට කරා නම් හරි, ගෙදර ගිහිල්ලා කරා නම් හරි කියලා පන්නනවා. වර්තමාන මොහොත ඉක්මොල යනවා. ඊට පස්සේ කියනවා හැමදාම උදේ 4 ඉඳලා 5 වෙනකම් කලින් ඇහැරිලා 4 ඉඳලා 5ට පරයන්කයක් කරන්න ඕනේ කියලා සැලසුමකුත් හදා ගන්නවා. මොන පිස්සුදෝ එහෙම සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ නැහැ. කරනවා නම් අද, කරනවා නම් මෙතන, කරනවා නම් මම ආයි මම දැන් මෙතන මිසක් ඒ ඇරෙන්න පිටක් ගැන කතා කරනවා නම් ඒක ගොඩක් කාලවලට ඉක්මෝල යාමක්. ඒ ලැබිච්ච ෂණය ඉක්මෝල යාමක්, ෂණ සම්පatti ඉක්මෝල යාමක්. ඉතින් ඔක තමයි වැඩි. හම්බුණාට මොකද ඒකේ වටිනකම දන්නේ නැහැ. ඉතින් වටිනකම දන්නේ නැත්තේම අන්න මොකද වෙන්නේ අපි කිව්ව හැකි අන්න පෙරපින් මදි. එහෙම නැත්තම් මේකට නියම ආයෝජනය කරන්න තාම සූදානම් නැහැ. තව හිතනවා කකා කකා යන්න පුළුවන් කියලා හිතනවා. කකා කකා යන්න තව මොන මොනවා හරි දේවල් ටිකක් තියනවා කියලා හිතනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් කමක් නැහැ. ඉතින් ඒ වගේ කට්ටියට අපි කියන්නේ ඉතින් කාලා කාලා බලන්නකෝ කියලා තමයි ඉතින් කියන්නේ වෙන්නේ නේ. මේ තව මොනවා හරි හරයක් තියෙන ඉඳ තියනවා. කෝකටත් ඔහම කාගෙන කාගෙන යන්න කියලා කියන්න වෙනවා. එහෙම නැතුව හරියන්නේ නැහැ ඒගොල්ලන්ට. ඉතින් කාගෙන කාගෙන ගිහිල්ලා සමහර විට තව දවසක තේරෙයි. තවත් කෑවා. කෑවට මොකද? එහෙම හරයක් නැත. නැත්තම් වෙන කල්පයක තේරෙයි. කෑවා කෑවා. එහෙම හරයක් නැත. එහෙම නැත්තම් වෙන බුද්ධ ශාසනයක තේරෙයි. කෑවා කෑවා. එහෙම හරයක් නැත. කවදා හරි තේරෙයි. ඉතින් ඒක සඳහා ඉතින් යම්කිසි කාලයක් ඒ තැනට දෙන්න වෙනවා. අද නෙමෙයි හෙට කියලා තමයි තියෙන්නේ. අර ලේබලේ ගහලා තියෙන්නේ එහෙම තමයි, ඔළුවස්සේ ගහලා තියෙන්නේ එහෙම තමයි. හැමදාම මොකක් හරි එකක් කළා කල් දානවා. කල් දානවා. ඉතින් ඔය හැංගීම මට හොඳට තේරෙනවා. ඉතින් මොකද්ද ඔය කියලා. ඉතින් මමත් ඕම බොහොම අමාරුවෙන් කෙන්දිරි ගාගෙන තමයි මේ කල් දාන එක නැවැත්තුවේ. කල් දාන එක නැවැත්තුවේ. අනේ ඉතින් මේ ඕක තමයි වැඩේ. ඕක තමයි වැඩේ. ඉතින් සමහර වෙලාවට කට්ටිය කියනවා මේ අයියෝ ඔය වගේ වැඩ මේ ඔය තරුණ වයසේදි කරන්න යන්න එපා. ඔය වයසේදි කරන්න යන්න එපා. ඒ වෙනුවට නිකන් මේ පස්සේ පින් කරගන්න පුළුවන්. පස්සේ පින් කරගන්න පුළුවන් කියලා ඔන්න අලුත් මංගල යෝජනාවක් වගේ එකක් හරි ගෙනහලා දෙනවා. වෙන කවුරුත් නෙමෙයි, සාමාන්‍ය ඔය දෙමව්පියෝ වගේ කට්ටිය ඉන්නේ. අනේ අපේ තාත්තත් හරි ලොකු වටිනා ආරාධනාවක් කරා බලන්න මේ මේ ඔය වයසේදී ඔයගේ ඒවා කරන්න යන්න එපා පින් කරගන්න පුළුවන් පස්සේ කියලා මේ කවදාවත් නැති යෝජනාවක් කරා. අනේ මෙන්න මේ 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 හොඳ ළමෙක් ඉන්නවා මේ බලන්න කියලා එහෙම යෝජනාවකුත් කරා. අනේ ඉතින් මං සතුටුනේ මේ මිනිස්සයා මුළු ජීවිත කාලෙටම මෙහෙම දෙයක් කියපු නැති එකේ මෙහෙම අදහසක් පහළ වෙච්ච එක ලොකු දෙයක්නේ කියලා හැඟීමක් තමයි මට ඇති වුනේ. බාර ගන්නව නැති එක වෙනම කතාවක්. අනේ ඉතින් ඒ දරපු ව්‍යායාමයට සාදරයි. දරපු ව්‍යායාමයට පොඩි සැලියුට් එකක් ගන්න ඕනේ වෙලාවට. ෂා. කොහොමනම් මෙච්චර මේ බාන්නකො මෙච්චර මේ මේ වෙහෙසක් දරලා තියෙනවා. මේ 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 හිම කල්පනා කරලා තියෙනවා කියලා. අනේ හැක හැක ගාලා තමයි ඉතින් hina යන්නේ. ඉතින් මූණට hina වෙන හොඳ නැහැ වෙලාවට. මොකද මේ ෆුල් සීරියස් කියන්නේ. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් ඕක අමුතු කේස් එකක්. නිකන් කොහම කොහම හරි මොන මොනවා හරි හේතු කාරණා ටිකක් තියෙනවා. අද නෙමෙයි හෙට කියන්නේ. අද නෙමෙයි හෙට කියන්නේ මෙතන නෙමෙයි වෙන තැනක කියන්නේ. එහෙම නැත්තම් අන්න මම නෙමෙයි වෙන කෙනෙක් කියලා කියන්න මොන මොනවා හරි හේතු කාරණා ටිකක් තියෙනවා. අඩුම ගානේ අපි හිතමු ඇවිල්ලා පැවිදි වුණා මේ වැඩේට බැසගත්තා කියලා. ඒත් ඉතින් ඔය ප්‍රශ්නේම තමයි. ඉතින් ඒක වෙනසක් වෙන්නේ නැහැ. මේ මේ මෙච්චර අමාරුවෙන් මේ හොයාගෙන ඇවිල්ලා පැවිද්දක් හම්බෙලා තියෙනවා මේක මම ළඟා කරගෙන තියෙනවා කියලා සමාදම් වෙන්න බෑ. කවදාවත් බෑ. ඒ වෙනුවට කල්පනා කරනවා අයියෝ කියලා මොකක් හරි එකක් කල්පනා කරනවා. මොකක් හරි ප්‍රශ්නයක්. ඒ පැවිද්දොන්ට ඒ දේ විශේෂයෙන් එක තියෙනවා. ඒ දැන් මුකුත් නැහැනේ. දැන් ගෙදර දොරේ පස්සෙ ටික තියෙනවා නම් ඒ දවසේ කෙරුවාව තියෙනවා නම් ඉතින් අර ලොකු ශක්තියක් ඒකට වැය වෙනවනේ. අන්න ඒකට මුකුත් නැති වුණ ගමන් මොකද වෙන්නේ? අමුතු විකාර වෙලා යනවා. අමුතු විකාර වෙලා යනවා. අනේ ඉතින් මේ වැඩක් නැති දේවල් අල්ලගෙන ඒවා ගැන කල්පනා කරනවා. කල්පනා කරනවා. සෙල්ලන්නේ නැහැ වැඩේ. මොක තමයි වැඩේ? මොන මොනවා හරි තියෙන්නත් ඕනේ. කුණු කන්දල් ටිකක් තියෙන්නත් ඕනේ. හැබැයි ඒ කුණු කන්දල් ටික අන්න කොපමණක කුණු කන්දලක්ද මොන විදිහේ ආදීනව සහිතවද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒදී ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඉතින් සමහර විට මේ සිවුරක් ගැන කල්පනා කරනවා. එහෙම නැත්නම් මේ වෙන මොකක් හරි ගැන කල්පනා කරනවා. එහෙම නැත්නම් මේ ඇවිල්ලා තියෙන තනකොළ ටිකක් ගැන කල්පනා. අයියෝ බලන්නකෝ මේ මුදුල පුරාවට තනකොළ ඇවිල්ලානේ කියලා කල්පනා කරනවා. දවස පුරාවට ඉතින් ඕක තමයි තියෙන්නේ. අනේ ඉතින් මැරලා ගිහිල්ලා අර සිවුරේම සමහර විට උප්පත්තිය ලැබලා. ඉතින් අනේ වෙන මලහට පස්සේ ඉතින් තියෙනේ ඔක්කොම සාංගිකයි. වට පිටා ඉන්න කට්ටිය තමයි බෙදිලා යන්නේ. ඉතින් අනේ හා අර හාමුදුරු කෙනෙක් ඇවිල්ලා අර සිවුර අරගෙන යන්න හදනකොට මේ සිවුරේ ඉඳලා මොකෙද්ද කෑ ගහනවා. බුදුරජාණන් වහන්සේ කියනවා පොඩ්ඩක් ඉන්න සතියක් කොහොම තියෙන අරින් අර පෙරේතකමට ගිහිල්ලා ඒකෙම ඉපදිලා. ඉකින්ද පොඩ්ඩක් සතියක් තියලා ඊට පස්සේ ওই සිවුරු වගේ ඒවා පරිභෝග කරන්න මාර මැරුණ ගමක් ගන්න එපා. කියලා සඳහන් කරනවා. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් කොහම කොහම හරි ඕක තමයි ප්‍රතිපදාව. ටිකෙන් ටික ටිකෙන් ටික අනේ යම්කිසි ජීවිත පරිවර්තනයක් දිහාවට යන්නේ. හැබැයි ඒ ජීවිත පරිවර්තනේ ක්‍රමානුකූලව වෙන එකක්. ක්‍රමානුකූලව අපි තේරීමක් කරනවා. නරක දේ අඩු කළා හොඳ දේයින් ඒවා පුරවන්න උත්සාහ කරනවා. වැඩි වැඩියෙන් ඒ දේ උත්සාහ කරනවා. ඊට පස්සේ හොඳ වඩා හොඳින් ප්‍රතිස්ථාපනය කරන්න ගියාම තමයි ගොඩ දිනෙට්ට මතුවෙන ප්‍රශ්නේ. වඩා හොඳ කියන්නේ මොකද්ද? අන්න හොඳින් හොඳ නරක දෙක දුන්නාම හොඳ තේරුවා. ඒක තමයි මූලික තේරීම. දෙවෙනුව වඩා හොඳ කියන්නේ මොකද්ද? මුකුත් තෝරන්නේ නැතු ඉන්නවා. ඒක දරන්න අමාරුයි. ඒක කරන්න ගියපු ගමන් එන්නේ මොකද්ද? අමුතු නිකන් හිස් බවක්. මොනවා දැම්මත් මේක පිරෙන්නේ නැති බවක්. කොහොම කරත් මේක ඉවරයක් වෙන්නේ නැති බවක්. අමුතු රික්තකයක් මතුවෙලා එනවා. රික්තකයේ ස්වභාවය තමයි වටපිටාවේ තියෙන මොනවා හරි කුණු කන්දල් ටිකක් ඇදලා ගන්න මෙයා උත්සාහ කරනවා. අර ලෝ ප්‍රෙෂර් එක එයා කොහොම හරි පුරව ගන්න උත්සාහ කරනවා. ඉතින් ඔක තමයි වැඩි යන්න. හොඳ නරක දෙක මේ කතාව කාට කාටත් තේරෙනවා. ඒක බාර ගන්න කවුරු කවුරුත් සූදානම්. නමුත් අන්න අර වඩා හොඳ කතාවට ගියාම අර රික්තකේ කතාවට ගියාම ඒකනම් කැමති නෑ. ඒකට එක දෙයක් හොඳ අතාරින්න වෙනවා. හොඳ නරක කියන දෙකම එක විදිය ආදීනව සහිතයි කියන බාර ගැනීම කරන්න වෙනවා. ඒ බාර ගැනීම අපිට නිකන් ඇසිඩ් ගැහුවා වගේ බාර ගැනීමක්. ඒක වෙන්න බෑ, කවදාවත් වෙන්න බෑ. නෑ හොඳ හොඳයි, නරක නරකයි කියන මතවාදෙ මෙතනත්ත එල්බගෙන ඉන්නවා. වැරදිලා හරි ටිකක් බාර ගැනුණොත් ඊට පස්සේ කල්පනා කරනවා, යකෝ මේ මහා නිකන් රික්තකයක්, මහා නිකන් අමුතු භූත ගතියක් තියෙනවා. උදේවරුේ දැන් ආහාර ගන්න කම් බලා ඉන්නවා. හවස්වරුේ ආහාර බත් මතින් බලාගෙන ඉන්නවා. ඒතර දවසේ මොනවම් වෙලාවක්වත් නැහැ. ආයි මේ ප්‍රകൃති යම් කිසි විදියක අර සුපුරුදු එනර්ජි එක තියෙන වෙලාවක් නැහැ. උදේවරුේ ආහාර නැති හින්දා ස්වභාවයක්, හවස්වරුේ ආහාර ගත්ත හින්දා ස්වභාවයක්. දේවරුේ බඩගින්න, හවස්වරුේ බත් මත. ඉතින් ඔයෝකේ මොකද්ද තියෙන වටිනාකම? කොහොම කරත් මේක වැඩන්නේ නැහනේ, මේට වැඩිය හොඳයි දෙතුන් වෙලා කාලා ගෙදෙට් වෙලා ඉන්නවා කියන අදහසක් මතුවලා එන්න පුළුවනි. ඒ අදහස මතුවෙන එක ගැන අපිට දෝෂයක් කියන්නත් බැරි තරම්. අන්න මොකද වෙන්නේ අර රික්තකේ ස්වභාවයේ? අර හොඳ අතාරිනවා කියන එක ගොඩ දෙනෙට දරන්න අමාරුයි, ඒක පිළිගන්න අමාරුයි. අපි මේ මීතමු දැන් සිහියක් පුරුදු කරනකොට අන්න මේ හුස්මක් පියවරක් වගේ දෙයක් ඉදිරියෙන් තියාගෙන ওই විදියට අපි කටයුතු කරනවා. එතකොට හුස්ම 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 තමයි අපේ ආරක්ෂිත භූමිය, හැපි ප්ලේස් එක, සේෆ් ප්ලේස් එක කියලා. ඉතින් ওই විදියේ කතාවක් කියනවා, ওই විදියේ පුරුද්දක් ඇති කර ගන්නවා. නමුත් මොකද වෙන්නේ? අන්න මේ තැනත්ත අරි නරකයි, හිතවිලි නරකයි, අර විදිය දේවල් නරකයි, හුස්ම හොඳයි කියන තොරීමක් සිද්ධ කරා. දැන් හුස්මනේ අල්ලගන්නේ. හැබැයි හුස්ම අල්ලනවා අයි ලේසි පහසු නැති විදියකින් අල්ලනවා. අර කිඹුල අල්ලුවා වගේ අල්ලනවා. අර කිඹුල එල්ලෙන්නේ නිකන් ওই සත්තුන්ගේම දැකලා ඇතිනේ. අලියෙක් ගෙවුනත් හොඬ වැලේ එල්ලෙනවා මේක. අර මහා සද්දන්ත සතාගේ හොඬ වැලේ එල්ලෙනවා අතරින්නේ. අලියා කල්පනා කරන යකෝ මේ මෙච්චරයි තියෙන හොඬ වැලකට මූ එල්ලුණානේ මේකේ මගේ තරම දන්නේ නැහැ කියලා. ඉතින් ඌ එහෙට වනනවා මෙහෙට වනනවා. මොකද කිඹුලෙක් කියලා. ඉතින් ඕම තමයි එල්ලෙන්නේ. ඕම තමයි එල්ලෙන්නේ. එලිලා කල්පනා කරනවා මේ හුස්ම මේක තමයි කියන්නේ. හැබැයි මේ තැනත්ත කවදාවත් බාර ගන්න සූදානම්ද මේ හුස්මත් දවසක අතාරින්න වෙනවා. මේ හොඳත් දවසක අතාරින්න වෙනවා. වඩා හොඳට යනවා නම් කියන එක කවදාවත් බාර ගන්න සූදානම් නැහැ. ඒ වෙනුවට නැවත 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 මේක ප්‍රතික්ෂේප කරනවා, සිය දහස්වර ප්‍රතික්ෂේප කරනවා. ඒක තමයි වැඩේ. අර නරක අත්හැරලා හොඳ බාරගත්ත විදියට මේක බාර ගන්න සූදානම් නැහැ. ඉතින් අන්න නැවත නැවත චෝදනා කරනවා, මේක මහා පා කරපු වැඩක්, මේක මහා හිස් බවක්, මේක මා මේ විදියයි කිය කිය ප්‍රකාශ කරනවා. ඉතින් මේ විදිහේ ප්‍රතිපදාවක තමයි අපි මේ යෙදිලා ඉන්නේ. ඒක ක්‍රමානුකූල පරිවර්තන. එකපාරට ගියොත් එimhe පිස්වැදිලා තමයි නතර වෙන්නේ. එතකොට ඉස්පිරිතාලේ අරන් යන්න වෙනවා. සාමාන්‍යයෙන් ඉඳලා ඉట్లా ඒ මේ එකක් එහෙම එනවා. ඉතින් පොඩ්ඩක් තියෙනවා. ඒකේ පොඩි ගතියකුත් තියෙනවා. නැත්තම් මේ මහා කම්මැලි ජීවිතයන්නේ අප අපෙත් තියෙන්නේ. ඉන්නවනේ කවුරු හරි එහෙම එක්කෙනෙක් දෙන්නෙක්. ඒ කට්ටිය පුදුම නිකන් හිතවත් කමින් කතා කරගෙන සුවහාම ඉන්නවහන්ස කොහොමද දැක්ක කාලයක් කියලා සැලියුට් එකක් ගහගෙන තමයි එන්නේ. ඈත තියා. ඉතින් මේ රිලව් ටිකයි ඔය ඉඳලා ඉట్లా එන ඒ වගේ කෙනෙකුයි නැත්තම් මේ 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 වනාන්තර ජීවිතේ ගත කරන්න පුළුවන් එකක් නෙමෙයි ලේසි. රිලවයි ඉන්න ඕනේ. අර වඳුරා ඉඳලා හරියන්නේ නැහැ, රිලවයි ඉන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ කෙනෙක් දෙන්නෙක් ඉන්න ඕනේ. මොකද වෙන්නේ? අන්න ශනිකව ගිහිල්ලා ගියාට පස්සේ දරන්න බෑ. ඒ ට්‍රැක් එක මාරු වෙනවා තොඳට තේරෙනවා. දවසෙන් දෙකෙන් තුනෙන් අන්න මාරු වෙනවා ට්‍රැක් එක. හොඳ සලකුණු ටිකක් තියෙනවා නිකන් නිකන් බලා ඉන්දියා වගේ කියන්න පුළුවන්. ඔන්න දැන් යන්නේ වැරදි දිහාවකට කියලා. ඉතින් මොකද කරන්නේ? ඔන්න පොඩ්ඩක් වැඩේ ට්‍රැක් එක මාරු වෙගෙන එනකොට ඉතින් මොනවා හරි ප්‍රතිකර්මයක් කරන්න වෙනවා. ඉතින් සමහර වෙලාවට ඔන්න දවසක් කෙනෙක්ට මම කතා කළකුවා, අන්න පොඩ්ඩක් අර ට්‍රැක් එක මාරු වෙගෙන ඉන්නේ, පොඩ්ඩක් ඔකටත් පොඩ්ඩක් බලාගෙන ඉන්න, අපි මේ පොඩි පණිවිඩයක් දීලා පහල ඔෆිස් එකට පණිවිඩයක් දීලා එන්නම් කියලා. ආ ස්වාමීන් වහන්සේ, එහෙම දෙයක් වෙලාද කියලා මේ මිනිස්සු ඔන්න ගියා. දැන් මේ බලාගෙන ඉන්න, දැන් මේ ඇහැ ගහගෙන ඉන්න, කොහේ යනවද, මොකද කරන්නේ, මේ කොහේ ගියයිද, කැලේ පණිද දන්නේ නැහැ කියලා. ඉතින් දැන් ඇහැ ගහගෙන ඉන්න තමයි යව්වේ. ඊට පස්සේ පැයකට ආමාරකට පස්සේ ඇවිල්ලා, කෝ දැන් අර මිනිස්සයා ආ මේ ඉන්නේ කියලා පෙන්නනවා. කෝ මෙතන නැහැනේ. ආ නෑ නෑ, ඔය ඉන්නේ. අනේ බලනකොට මේ පිස්සු ඇදිච්ච එක නෙමෙයි වෙන එකෙක් දිහා බලාගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් අර පණිවිඩේ බාරගත් එකට තමයි ලොකුම පිස්සුව තියලා තියෙන්නේ මොකද මේ වැරදි මිනිහා බලලා තියෙන්නේ. ඉතින් අරූ බලනකොට කැලේ බැනලා ඌ හොයාගන්න මේ හැකියාවක් නැහැ. පැය ගාණක් තිස්සේ හොයනෝ 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 කෝ කියලා. හොයන්න බෑ. ඊට හොයලා 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 බැරිම තැන අන්තිමට මොකද කරේ, පටන් ගත්ත තැනටම ඇවිල්ලා නතර වුණා. අනේ බලනකොට පටන් ගත්ත තැනම ඉන්නවා. දානශාලා පිටිපස්සෙම ඉන්නවා මෙන්න බලනකොට. ඉතින් ඒකත් හරිම අමුතු නිකන් උපහාසයක් දනවන සුළුයි. අන මුළු ආරන්නේ පුරාම හෙව්වා. කිලෝමීටර් වර්ග කිලෝමීටර් ගණනාවක් පුරාවට අන්න බලනකොට මේ පටන් ගත්ත තැනම ඉන්නවා. හොඳ කමටහනක් ඒකත් ඉතින්. මෙතන ඉන්නේ හොයන්න පටන් ගත්තේ අන්න එතනම තිබිලා තියෙනවා මේ නිවන කියලා. මෙච්චර දවසක් හොයාගෙන ගියපු එකක් අනේ මේ අපි ළඟම තිබිච්ච දෙයක් කියලා. ඉතින් එයත් අපිට කමටහන් තමයි දෙන්නේ. ඉතින් කෙසේ නමුත් අන්න මොකද උනේ, ෂණිකව අන්න අර හොඳත් අතෑරුණා. අර විදිහේ රික්තකයක් දිහාවට ඇදිලා ගියා. ඒ ෂණික පරිවර්තනේ ගොඩ දිනෙට දරා ගන්න අමාරුයි. එතකොට ක්‍රමානුකූලව ප්‍රතිපදාවක් හරහා යන පරිවර්තනයක් තියෙනවා. ඒ පරිවර්තනයෙන් තමයි පහසුවෙන් මේක විඳ දරා ගන්න පුළුවන්. ඒ අපහසුතා ටිකෙන් ටික දවසකට ටිකක් දවසකට ටිකක්. අද දවසේ විනාඩි 5ක් මම මේක දරාගෙන ඉන්නවා, හෙට විනාඩි 6ක් දරාගෙන ඉන්නවා කියන ක්‍රමානුකූල ගමනක් ඕනේ. එහෙම නැත්නම් එකපාරට ගියොත් අමාරුයි. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා මේ ඇඟේ වෙහෙසක් එනවා, හිත ගොඩාක් නිකන් ඇවිස්සීලා වගේ එනවා, මේ විදිහේ අමාරු තත්ත්වයක් එනවා, මේ විදිහ ඇන්සයිටි තත්ත්වයක් මට එනවා. එතකොට මේ කෙනාට අපි කිව්වා පොඩ්ඩක් විනාඩි 5ක් ඉවසලා ඉන්න, කොහොම හරි ඉවසගෙන ඉන්න, ඊළඟ දවසේ විනාඩි 6ක් ඉන්න කියලා මේ විදිහේ උපදේශක් දුන්නා. එතකොට මේ ලියපු කෙනා අන්න පස්සේ දවසක කියනවා ස්වාමීන් වහන්සේ ආපහු ආවා. එතකොට ඔබ වහන්සේ මට එදා මෙහෙම කිව්වා, මම ඔන්න විනාඩි කීපයක් ඉවසගෙන ඉඳියා. නමුත් අනේ මට බැරි වුණා, මම අතරමඟදී නැගිට්ටා කියලා සඳහන් කරනවා. එතකොට අර විදිහේ ඉවසගෙන ඉඳියා දන්නවා කරන්න ඕනේ ඒක. නමුත් අමාරුයි. අමාරුයි, අමාරුණා කියලා බොහොම අහිංසකව ප්‍රකාශ කරනවා. ඉතින් ඕකම තමයි මේ සාසනේ. කෙරෙන්න ඕනේ වැඩේ දන්නවා. කෙරෙන්න ඕනේ වැඩේ දන්නවා. වරදිනවා. කමක් නැහැ. නැවත 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 සිය දහස් වර කිරීම තුළින් ඒ ශක්තිය අපි උපය ගන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් මේවා වැරදි කියලා දන්නවා. නමුත් අන්න වැරද්ද නැවත නැවත එනවා. බැහැියට යනවා. ඉතින් මොකද කරන්නේ? ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අන්න ඒ ශක්තිය උකහා ගන්නවා. ගොඩ දෙනිට රාගේ වගේ ඒවා බරපතල ප්‍රශ්න, විශේෂයෙන් ඔය පිරිම පාර්ශවයට. කාන්තාවන්ට තියෙන ඊට වැඩි කම්ප්ලිකේටඩ් ප්‍රශ්න. සාමාන්‍ය පිරිමින්ට තියෙන නිකන් හරි ස්ට්‍රේට් ෆෝවර්ඩ්. ස්ට්‍රේට් කියන්නේ අන්න ඒ විදිහේ ප්‍රශ්න තමයි තියෙන්නේ. මොකද ලිංගය තමයි හරස් වෙන්නේ. මොකක් කරන්න ගියත් ඕක තමයි හරස් වෙන්නේ. ඒක නැති වුණාම ඕකෙම අනිත් පැත්ත කරකිනවා, ද්වේෂේනවා. සමහරු කියනවා මට රාගෙ නැහැ ද්වේෂේ තමයි කියලා. නෑ, අර කන්න බැරි එක තමයි ඔය ප්‍රශ්නේ. ඒක තමයි ඔය ද්වේෂ විදියට පිට දාන එකම ප්‍රශ්නේ තියෙන්නේ. එකම දෙයයි හරස් වෙන්නේ. මොකද්ද? ලිංගේ හරස් වෙනවා. මොන දේ කරන්න ගියත් ඕක තමයි පිරිමියට සාමාන්‍ය හරස් වෙන්නේ. ඉතින් සඳහන් වෙනවා ඔය විනය පොතේ එහෙම තියෙනවා, මේ පැවිදිකම් කරන්න කිහිල්ලා බැරිම තැන මේ ලිංගේ තලාගෙන මෙහෙමවත් සැනසීමක් තියෙද, මෙහෙමවත් මේක නවත්ත ගන්න පුළුවන්ද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා තලලා හරියන්නේ නැහැ, තලලා මේක ඉවර කරන්න බෑ, තලන්නේ එහෙම නැහැ කියලා. අන්න ශික්ෂාපදයකුත් පනවලා තියෙනවා. එහෙම කරන්න බෑ, එහෙම තලලා ආවර කරන්න බෑ. එහෙමනම් අර මේ ඉන්න බල්ලත් ගොඩනේ ඌ ආකමැත්තෙන්. නමුත් ඌටත් කවුරු හරි එහෙම ආපදාවක් කළා. ඉතින් ඌ කල්පනා කරනවා දවස පුරාවට ඉන්නේ බොහොම නිකන් සිතිවිලි බරිතව තමයි ඉන්නේ. ඌට තැනෙනවා මොකද්දෝ අඩුපාඩුවක් තියෙනවා, මොකද්දෝ කෑල්ලක් නිකන් අඩු ගතියක් තියෙනවා, මොකද්ද කියලා හොයාගන්න බෑ ඌට. ඉතින් අරහෙට යනවා කල්පනා කරනවා, මෙහෙට යනවා කල්පනා කරනවා, හරි කල්පනා බරිතව තමයි ඉන්නේ. ඌ නිකන් උට අර නිකන් දර්පණයක් ඇල්ල වගේ තමයි ඌ නිකන් හරියම නිකන් අර මොකද්ද කියන්නේ අපි කියන්නේ ඉමෝෂන්ස් උගේ හොඳට තියෙනවා. ආය නිකන් මූණෙන් කෙවෙල කිව්ව හැකි නිකන් තියෙන ප්‍රශ්නේ බල්ලට. බල්ලට කිව්ව හැකි. ඊට පස්සේ ළඟින් කවුරු හරි ආවම අන්න ඒ මානසිකත්වයෙන් බිඳිලා ළඟ ඉන්න එකගේ මානසිකත්වයට ආරෝපණය වෙනවා. අර මිර සින්ඩ්‍රෝම් කියන්නේ කවුරු හරි එනවාද එයාගේ ලෙඩේ මෙයා ගන්නවා. දර්පණයක් වෙනවා. ඉතින් ඒ වගේ එකකුත් තියෙනවා ඔහුගේ. ඉතින් මේ හරිම නිකන් එම්පත් කෙනෙක් වගේ තමයි උත් ඒ බල්ලා. ඉතින් උටත් හරි ප්‍රශ්නයක්. මොකද්ද අඩු ගතියක් තියෙන මොකද්ද අඩු කියලා හොයාගන්න බෑ. ඉතින් එහෙම අඩු කරලා හරියන්නේ නැහැ. ඒ වෙනුවට මේක මුහුණ දීලා ආවර කරන්න ඕනේ. මුහුණ දීලා දරාගෙන ටිකෙන් ටික පරිවර්තනයක් සඳහා යන්න ඕනේ. කාන්තාවන්ගේ ප්‍රශ්නේ ඊට වැඩි බරපතලයි. ඒගොල්ලන්ගේ තියෙන ඊට වැඩි කම්ප්ලෙක්ස් ඉෂු එකක්. අන්න ඒ මේ පැටලෙවිලා හොයාගන්න බෑ මොකද්ද ප්‍රශ්නේ කියලා. ඉතින් ඒ වගේ එකක් විසඳන එක ඉතින් ඒගොල්ලෝ බලා ගන්න ඕනේ. ඉරිසියා ප්‍රශ්න තියෙනවා. එක එක්කෙනාගේ ඇදගුද ප්‍රශ්න තියෙනවා. සාමාන්‍යයෙන් මේනින් වාසෙලට නම් කොහොමත් ටිකක් දරාගෙන ඉන්න අමාරුයි. දෙන්නේ එකකට තිබ්බොත් තන්න කාගෙන වලිග දෙක විතරක් ඉතුරු වෙනවා. ඉතින් ඒ විදිහේ අමාරු අපහසු ගමනක තමයි කවුරු කවුරුත් යෙදෙන්නේ. ඉතින් තම තමුන්ට ඒ අපහසු තේරෙනවා. නමුත් ඒකත් එක්ක ටිකක් ටිකක් කොහොම හරි ගමන් කරන්න තමයි මේ දරණ උත්සාහය. ඒක ක්‍රමානුකූල පරිවර්තනය. මම නැවත නැවත කියනවා මේ දේ බැරිත් නැහැ. බැරිත් නැහැ. එතකොට දැන් අපි මෙහෙම හිතමු. දැන් අපි හිතමු මේ විදියට. දැන් අන තීසියස් ගේ ship එකක් ගැන කියනවා. එතකොට මේ තීසියස් ගේ මෙන්න මේ නැව අවුරුදු 1000ක් පරික්ෂං කරා ආරක්ෂා කරා කියලා සඳහන් වෙනවා. එතකොට මේ නැව ලී වලින් හදපු නැවක්. මේ ලී වලින් හදපු නැවේ කොහොමද මෙච්චර කාල පරිස්සම් කරන්නේ? කොහොමද මෙච්චර කාල ආරක්ෂා කරන්නේ? අනේ එතකොට මේගොල්ලෝ මොකද කරන්නේ? අනේ දිරන කෑල්ලක් තියෙනවානේ. දිරන කෑල්ල අලුත් කොටසකින් රිප්ලේස් කරනවා. අලුත් කොටසක් හයි කරනවා. අලුත් කොටසක් අන්න ඒ කෑල්ලක්ම හදලා දානවා. ඉතින් ওই විදියට අවුරුදු 1000ක් පුරාවට මේ නැව නඩත්තු කරා කියලා සඳහන් වෙනවා. එතකොට දැන් බැලුවොත් දැන් අර මුලින් තියුණ නැවද අන්තිමට තියෙන්නේ කියලා බැලුවොත් සමහර විට මුලින් තියුණ තියෙනකොට තියුණ එක කෑල්ලක්වත් නැත. එක කෑල්ලක්වත් නැහැ. නමුත් අන්න එහා සමානම නැවක් තියෙනවා. එතකොට දැන් කෝකදර තීසියස්ගේ නැව අර මුලින් තියුණ එකද මේකද කියලා ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. අන්න කාලෙත් එක්ක වෙන පරිවර්තනය තමයි ওই තියෙන්නේ. ඒතර සමහර විට එකම කෑල්ලක්වත් නැති විදිහේ අලුත්ම නැවක් තියෙන්නත් පුළුවන්. අර ස්වරූපෙන් අර ස්වභාවයෙන් තිබුණාට මොකද? අන්න වෙනස් දෙයක් තියෙන්නේ. ඔන්න ඔය වගේ පරිවර්තනයක් තියෙන. ඒතර ක්‍රමානුකූල පරිවර්තනයක් තේරෙන්නේ නැහැ. ඔන්න කෑල්ලක් අයින් වුණා. ඒකට අලුත් කෑල්ලක් දැම්මා. තව කෑල්ලක් අයින් වුණා. ඒකට අලුත් කෑල්ලක් දැම්මා. මොම යනවා. අන්තිමට ගිහිල්ලා බලනකොට අන්න new normal එකක් අපිට ඇවිල්ලා තියෙනවා. අලුත් යථාර්ථයක් අපිට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් ආයි පස්සට ගිහිල්ලා බැලුවොත් යකෝ කලින් ඉඳී මෙහෙම එකෙක්. දැන් ඉන්නේ මෙහෙම එකෙක්. එතකොට දැන් කවුද මම කියලා ප්‍රශ්නකුත් මතුවෙනවානේ. බුදුරජාණන් වහන්සේ කියනවා කිරි වලින් දී කිරි ගන්නවා. දී කිරි වලින් ගිතෙල් ගන්නවා. මේක මේ යම් කිසි ස්වභාවික පරිවර්තනයක්. එතකොට කිරි ඇතුලේ දී කිරි තියෙනවද? ගිතෙල් ආවේ ගිතෙල් ඇතුලේ කිරි තියෙනවද කියලා එහෙම කතාවක් වැඩන්නේ. එදාට අනුව කිරි සත්‍යයි. ඊට පස්සේ දවසකට අනුව දී කිරි සත්‍යයි. අදට අනුව ගිතෙල් සත්‍යයි. තියෙන එක බාර ගන්න. එතකොට ඔය විදිහේ පරිවර්තනයක් හරහා අපි ගමන් කරනවා. එතකොට කෙනෙක් හිතනවා මම මහා රාගබරිත කෙනෙක් කියලා හිතනවා. රාගේ තමයි මගේ තියෙන්නේ කියලා හිතනවා. නමුත් අන කාලයක් තිස්සේ මේක කරගෙන යනකොට අන්න මොකද වෙන්නේ? අර TCS ගේ නැව වගේ අන්න කාලෙත් එක්ක අලුත් යථාර්ථයක් new normal එකක් මෙයාට මතුවලා එනවා. සමහර විට අවුරුදු ගණනාවකට පස්සේ තේරෙනවා දැන් එච්චරම රාග බරිත නැහැ. දැන් අරක හොයාගෙන ගිහිල්ලා වැඩක් නැහැ නේ අයියෝ පල්ලින පරණ තියුණේ හොඳයි කවුරුණත් කියලා එහෙම හොයාගෙන ගිහිල්ලා වැඩකුත් නැහැ. ඒ වෙනුවට දැන් මේ තැනත්තට අලුත් යථාර්ථය තමයි මේ දේ. රාගෙත් තියෙනවා හැබැයි අච්චර රාග බරිත නැහැ කියන ස්වභාවයක් තමුන් තුලින් මතුවලා එනවා. එතකොට දැන් අන්න පරණ එක ගැන කතා කළ වැඩකුත් නැහැ. අන්න මේ වර්තමානේ බාර ගන්න. දැන් තියෙන්නේ මේ වගේ එකක්. දැන් මේක තමයි මගේ ස්වභාවය. ඔන්න ඔය විදිහේ ක්‍රමානුකූල පරිවර්තනයක් වෙන්නේ. අවුරුදු දහා දාහක් ඇතුළත අර කෑල්ල කෑල්ල රිප්‍රෙස් වෙනකොට බලා ඉඳිය උන්ට නම් ඉදෙන අයියෝ මේක මේ හැමදාම එකම නැවනේ කියලා. ඉතින් ඒ මිනිස්සු බලා ඉන්නේ අවුරුදු 100ක් විතරයි වැඩි මුණොත්. ඒ අතරේ එක කෑල්ලක් දෙකක් අන්න ප්‍රතිස්ථාපනය වෙන්න පුළුවන්. නමුත් අන්න කාලෙත් එක බැලුවොත් මුළු නැවම වෙනස් වෙලා මුළු නැවම පරිවර්තනය වෙලා කලින් තිබුණ එක කෑල්ලක්වත් දැන් මේ නැවි නැහැ. හැබැයි අන්න බාහිර ස්වභාවයෙන් ගත්තාම අර නැවේම ආකාරය පෙන්නනවා. අර නැවේම ස්වභාවය පෙන්නනවා. පෙන්වුවට මොකද? ඒ හා සම්බන්ධ එක කෑල්ලක්වත් නැත. ඒ ඔරිජිනල් කෑලි එකක්වත් නැත. අන්න ඕක තමයි ඉතින් රහතන් වහන්සේට වෙන වැඩේ. කියනවා අන්න බලන්න අර ගහක් තල් ගහක් හිට ගලෝල හිටෝල කෙලින් කළ තිබ්බහම මේ ගහ ප්‍රකෘතියක් කියලා පේනවා. මේ ගහ පැවැත්මක් තියෙනවා කියලා පේනවා. නමුත් මේක මුල් වලට සම්බන්ධයක් නැහැ. මේක ගලෝල විනාශ කරලා ඉවරයි. අන්න ජීවිතේ පවතිනකන් මේ විදිහේ පැවැත්මක් පෙන්ණුම් කරනවා. අන්න පරිනිබ්බාණයට වෙනකන් මේ විදිහේ පැවැත්මක් පෙන්ණුම් කරනවා. ලෝකයා දකිනවා. ලෝකයා ඇඟිල්ල දික් කරනවා. ලෝකයා කියනවා. අන්න බලන්න මනුස්සෙක් අන්න බලන්න හාමුදුරු කෙනෙක් කියලා කතා කරනවා. කතා කරාට මොකද මේ මුලින් උදුරලා දාපු තල් ගහක් වගේ මේ ගහ නිරූපණය වුණාට මොකද මෙතන එහෙම දෙයක් නැත. මෙතන එහෙම පැවැත්මක් නැත. අන්න ඉතින් සමහර වෙලාවල තර්කනා කරනවා. එතකොට දැන් මේ රහත් කෙනෙක් මරණයෙන් මත්තේ වෙයිද නොවේයිද? වෙයි සහ නොවේයිද? වෙයිත් නොවේයිද? නොවේයිත් නොවේයිද කියලා අන්න හතරකෝන් ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඉතින් හරි ආසයි අපේ කට්ටියත් ඔය වගේ ප්‍රශ්නයක් කවුරු හරි අහනවා නම්. මොකද අර කොන් හතරක් තියෙනවනේ. අනේ මොනවා හරි කැමති කොනක එල්ලෙන්න පුළුවන්. ඉතින් අර ඒ වගේ ඒවට යන ඇදිලා යන යෑම කියා ගන්න බෑ. මම ඉතින් සමහර වෙලාවට දැක්කේ නෑ වගේ ඇහුනේ නෑ වගේ ඉන්න මොකද වැඩක් නෑව කතා කරලා. එන්න තර්ක විතර්ක. මේ වගේ එකක් මෙතෙන්ට සුදුසුද? මේ පින්තූරේ කොහොමද? මේ වාක්‍ය හරිද? ඒක කතා කරන වෙලාවක් තිබුණා මාස ගානකට කලින්. දැන් මේ අවසාන මොහොතේ අර මේ මේ රෙන්න බර හැදිලා කක්කුසි හොයනවා වගේ මේ අහනවා මේක කමක් නැද්ද? මේ වාක්‍ය හරිද කියලා අහනවා. නෑ ඒක ඒ වෙලාව පහු වෙලා ගොඩක් කල් එදා කතා කරන්න තිබුණා. එදා එහෙම එකක් කිව්වේ නෑ. දැන් අද ඇවිල්ලා කියනවා ආරේම කරාට කමක් නැද්ද? මේම කරාට කමක් නැද්ද? බොරුවට ඔය දඟලන්නේ. වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්නේ ඔතන. ඔබ මුලට ගිහිල්ලා බලන්න වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්නේ. ආ එක්ක මේ පුද්ගලයාව දිරවන්නේ නැහැ. එයා කියන්නේ ඔක්කොටම එරෙහි වෙන්න ඕනි. එයා කියන්නේ ඔක්කොම ප්‍රතිවිරුද්ධව කතා කරන්න ඕනි. එයා කියන්නේ ඒවට එකකටවත් කැමති නැහැ. එයා මොනවද කියන්නේ? ඊට විරුද්ධ මතේ මම අරගන්නවා. ආ ඒ වගේ ප්‍රශ්න තියෙන්නේ. එහෙම නැත්නම් අනේ ඉතින් පොඩ වැරදුනා. ඊට පස්සේ ඉතින් කියනවා අර ලොකු කතන්දරයක් කියනවා. ලොකු කතන්දරයක් කියනවා. අන්න කඹේ අල්ලගෙන ඉන්නේ. හැබැයි කියනවා හරකෙක් කොයිද මා ළඟ? කඹේනේ අල්ලන් ඉන්නේ. ඔහේගෙනම් ඔහේ ගන්න හොඳ නෑ නෝ දොස් කියන්නේ. කියලා අන්න දැන දැන පොඩ්ඩක් නිකන් වැරදුනාට පස්සේ මොකද කරන්නේ? එක්ක හදලා කියනවා නැත්තම් මවලා කියනවා. ඉතින් ඒ වගේ ඒවා පිටිපස්සේ යන්න අනුගාමිකයෝ කණ්ඩායමකුත් ඉන්නවා. ඒ විදිහේ කට්ටියත් හොයා ගන්න පුළුවන්. අර මොකද අර එකපාරට මතයක් ඉදිරිපත් කරාම අනේ ඒකද වැළඳ ගන්න කැමති. ඒක වැළඳ ගන්න කැමති. ඒක වැළඳගෙන ඒක ඔස්සේ යනවා. ඒක ඔස්සේ ගියාට මොකද ලණුවක් කාලා තියෙන්නේ. කාගේදෝ කොහෙදෝ යන ලණුවක් කාලා ඊට පස්සේ ඉතින් අනේ ඉතින් ගිල ගත්තට පස්සේ හරි අමාරුයි. ඉතින් අර එහෙට එඹරෙනවා මෙහෙට එඹරෙනවා මොකද කරන්නේ කියලා කල්පනා කර කර ඉන්නවා. ඉතින් ඔක තමයි වැඩේ. ඔය විදිහේ දෙයක් ඔය විදිහේ අවස්ථාවක් අපි අපිට ගලප ගන්න ඕනේ. මේක ඉතින් ටිකක් වෙහෙසයි. ඒක ටිකක් අමාරුයි. ඒ විදිහේ යන්න මේ වෙලාවේ මේ අදාළ වැඩේ අදාළ විදිහට කරනවා. එහෙම නැතුව අනම් මනම් ඔය හතර කොන් තුන් කොන් ප්‍රශ්න වැඩක් නැහැ. ඒකට කතා අවස්ථාවක් තිබුණා. ඒ සුදුසු අවස්ථාව ඉදිරිපත් වෙන්න ඕනේ. ඒ සුදුසු අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න ඕනේ. එහෙම නැතුව අවසාන මොහොතේ ඇවිල්ලා අරකද මේකද මේකද අරකද කියලා බොරු කතන්දර කිව්වට වැඩක් නැහැ. වැඩක් නැහැ. මේ වෙලාවට ඉතින් ඒකාධිපති තමයි. හරිම ප්‍රජාතන්ත්‍රවාදී. හරිම ප්‍රජාතන්ත්‍රවාදී. හැබැයි ඒ සුදුසු වෙලාවේදී. සුදුසු වෙලාවේදී. අනුසුදුසු වෙලාවේදී ඒක අධිපති තමයි. කැමති නම් එහෙමයි, අකමැති වුණත් ඉතින් කරන්න දෙයක් නැහැ. අර සමහර කෙනෙක් ආයලා අහන්නේ ඇවිල්ලා නිකන් කමක් නැද්ද, එහෙම කමක් නැද්ද කියලා. ඊට පස්සේ ඉතින් කමක් නැහැ, ඉතින් මොනවා කරන්න. ඊට පස්සේ කියනවා ඉතින් කමක් නැති වුණත් කරන්න දෙයක් නැහැ දැන්. වෙලාවේ හැටියට කරන්න දෙයක් නැහැ. වෙන ඔප්ෂන් එකක් නැහැ. අකමැති වුණත් කරන්න දෙයක් නැත. ඒක තමයි වැඩේ කියලා ඔන්නඔහොම ඉතින් ඒක තමයි වැඩේ. ඉතින් මේ විදිහට ක්‍රමානුකූලව යන ගමනක් තමයි තියෙන්නේ. ඒ ක්‍රමානුකූලව යන ගමන සඳහා මේ විදිහේ ප්‍රතිපදාවක් ඉදිරියෙන් තියාගත යුතු වෙනවා. ඒ ප්‍රතිපදාව ටිකෙන් ටික අර කිව් විදිහට මෝරණ ප්‍රතිපදාවක්. මේ විදිහට ක්‍රමානුකූලව වෙන පරිවර්තනයක් තියෙනවා. අර කිරිද්දී කිරි ගිතෙල් වෙනවා වගේ, එහෙම නැත්නම් අර TCS ගෙනව ක්‍රමානුකූල වෙනස් වෙනවා වගේ, අන්න රහතෙක් බිහි වෙනවා. රහතෙක් බිහි වෙලා අර විදිහේ ප්‍රශ්න ඉදිරිපත් කරන මෙයා ඉන්නවද, මෙයා නැද්ද, මෙයා ඉන්නව නැද්ද, මෙයා ඉන්නෙත් නැත්නම් නැද්ද කියලා ওই විදිහේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ දුදු තැනදිම මේ රහතෙක් නැතිකොට මරණින් මත්ත ගැන මොන කතාවක්ද? මේ ජීවත්ව ඉන්න කාලේ, මේ හුස්ම වැටෙන කාලෙවත් එතන පුද්ගල ස්වභාවයක් නැහැ. ඒක අහෝසි වෙලා ඉවරයි. අර මුලින් නුදුරපු තල් ගහක් වගේ ගහ නිරූපණය වුණාට ඒකේ ජීවියක් නැහැ. ඉතින් මරණ මොහොත ගැන මොනව කතා කරනවද කියලා මොන බුදුරජාණන් වහන්සේ ඒ වගේ ප්‍රශ්න බාරගන්නෙත් නැහැ. බාරගත්තේ නැති වුණාට ওই තැන් තැන් වල පොඩි පොඩි වගේ අදාළ පිළිතුර දීලා තියෙනවා. ටිකක් කියාර අහපු කට්ටිය අනකන් ඉඳලා තමයි ඕක කියන්නේ. මොකද ඒ අහපු කට්ටියට ඕකේ උත්තරය දීලා වැඩක් නැහැ. අහපු කට්ටිය ඒක පිළිගන්න කැමති නැහැ. ඉතින් ඔන්න ඔය විදිහේ ක්‍රමානුකූල පරිවර්තනයක්. එතකොට මා තුල මෙහෙම තියෙනවා, හරි බයයි. මේව කරන්න බෑ, අරව කරන්න බෑ. මේ සංසාර ගමන අම්මෝ, මේකේ කවදානම් මේ විදිහේ ගැලවිලා යන්නද? මේ සංසාර බය මට හරියට දැනෙනවා කිව්වට වැඩක් නැහැ. එහෙම කියලා වැඩක් නැහැ. ඒක නෙමෙයි ක්‍රමේ. සංසාර බය දැනෙන එක හොඳයි. නමුත් ඒකෙන් යම්කිසි මේ විදියට පුහුණුවකට අවස්ථාවක් ගන්න ඕනි. ඒ පුහුණුව ක්‍රමානුකූලව ටික ටික කරන්න ඕනි. ඒ ආයෝජනය කරන්න ඕනි. ආයෝජනය කරාට පස්සේ අර සංසාර බය ගැන මේ කරදර වෙවි ඉඳියට ඒක තේරුමක් නැහැ. ඒ වෙනුවට අපි මේ විදිය ප්‍රතිපදාවක ඇදිලා ඉන්නවා. අපි මේ විදියට ධර්මයේ දිලා ඉන්නවා. ඉතුරු ටික ධර්මයේ විසින් බාර ගන්න ඕනේ. ඉතුරු ටික ධර්මයේ විසින් කළ දෙන්න ඕනේ. අන්න මම මේ විදිය කැපකිරීමක් කළා තියෙනවා. එච්චරයි. ඒ වචනේ කියන්න පුළුවන් නම් හදවතට අවංකව ආපහු ඉතින් අපායක් ගැන බය වෙන දෙයක් නැහැ නේ. අවංකව කියන්න පුළුවන් වෙන්න ඕනේ මම මේ සඳහා මෙච්චර කැපකිරීමක් කළා තියෙනවා. මෙතනින් එහාට මට කරන්න දෙයක් නැහැ. ඉතුරු ටික ස්වභාව ධර්මයේ විසින් මට ආරක්ෂා කරලා දෙන්න ඕනේ, මාව ආරක්ෂා කරන්න ඕනේ. ඒ අභියෝගේ බය නැතුව කරන්න පුළුවන් අන්න කැප වෙන කෙනෙක්ට. ඉත්තට අවංකව ඒ කැපකිරීම කරන කෙනෙක්ට. දැන් සමහර වෙලාවට කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ පපෝයයි දන්නේ නැනේ. මං කියනවා ඉතින් ජකෝ මෙච්චර මේ කළා අපි අපාය යනවනේ, ඉතින් මොකද්ද මේක ඇති වැඩේ? වැඩක් නැහැ නේ මේක කළා. එහෙම අපාය යන විදියක් නැහැ. එහෙම අපාය නිදියක් නැහැ. ඒ වෙනුවට මේ කැපකිරීම කරලා තියෙනවා. අවංකව කරලා තියෙනවා. මේ ජීවිතේ මේ පමණකට කැප කරලා තියෙනවා. මේ විදිය ආයෝජනයක් කරලා තියෙනවා. එතනින් එහාට කරන්න දෙයක් නැහැ. එතනින් එහාට ඕරි වෙනවා නම් එයා ඒකත් අරගෙන තියෙන්නේ වර්තමාන මොහොත ඉක්මවන්න. අය අපාය ගැන බය වෙන තියා හිතන්නවත් ඕනේ නැහැ. මොකද හේතුව මේ වර්තමානේ ඒක කරලා තියෙනවා. මම දැන් මෙතන ආයෝජනය කරලා තියෙනවා. මෙතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ. යකෝ අපි අපාය යනවා නම් කවුද එතකොට මේක ඉතුරු වෙන්නේ? එහෙම එකක් නැහැ. ඒ වෙනුවට අන තමුන්ගේ කැපකිරීම කරන්න හිතට අවංකව හැබැයි වචන කියන්න පුළුවන් වෙන්න ඕනේ. අය නිකන් තවත් තියුණා නිකන් කරන්න නම් තියුණා තමයි කියලා වගේ එහෙම කියවෙනවා නම් හරියන්නේ නැහැ. මේ වෙනුවට අන පොළවේ පය ගහලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. හරි කරා, ඔන්න උපරිමෙන් කරා, එච්චරයි. එතනින් එහාට කරන්න දෙයක් නැහැ. කරදරයක් වුණොත් ධර්මයේ මාව බේර ගන්න ඕනේ. ප්‍රතිපදාව මගේ ආරක්ෂාවට ඉන්න ඕනේ. එහෙම නැත්තම් වැඩක් නැහැ නේ මේකෙන්. කරදරයක් වුණාම සතිය හොයාගෙන යන්න තියෙන විදිහක් නැහැ නේ. අනේකෝ සතිමත් බව, අයියෝ කෝ සතිමත් බව කියලා හොයාගෙන යන්න එහෙම තියෙන විදිහක් නැහැ. නෑ, කරදරේ වුණ වෙලාවේදී ඒක ඇවිල්ලා පිට වෙලා තියෙන්න ඕනේ බලනකොට. ඒකයි වැඩේ. අනේ ඒක තමයි ක්‍රමේ. ඒ ක්‍රමේ සඳහා අර විදි ආයෝජනයක් කරන්න කළා හදපත්ලෙන් කියන්න පුළුවන් වෙනෝනේ මම කළා තියෙන්නේ මට මීට වැඩි කැපකිරීමක් කරන්න බෑ මං කළා දෙනවා ආ එහෙනම් මාව ආරක්ෂා කරලා දෙන්න ඕනේ ප්‍රතිපදාව මගේ ආරක්ෂාවට එන්න ඕනේ නැත්තුව නිකම් මේට වැනෙන්නවා මේට වැනෙන්නවා මොකද්ද ඒක එහෙම කරන්න බෑ ඒ වෙනුවට අන ස්ථීරව හරි මෙච්චරයි කරලා තියෙනවා මෙන්න මගේ කන්ට්‍රිබියුෂන් එක මං උපරිමින් කළා තියෙනවා ඒ වචනේ කියන්න පුළුවන් නම් ඒක දැනත්තට ආපාය බියක් එන විදිහක් නැහැනේ ඒ වචනේ හරි ආයෝජනය කරපු නැති කෙනෙක් තමයි අපාය ගැන කියෝ කියෝ ඉන්නේ ඒ ආයෝජනය කරන්න කියන ආරාධනාව තමයි තියෙන්නේ මොකද වැරදිලා වගේ මැණික් ගලක් තමයි වැදිලා තියෙන්නේ ඉතින් අපි නැවත නැවත මොකක් හරි කරනවා සරුංගල් යවනවා කල්පනා කරනවා මේක නම් වෙන්න බෑ කියලා නමුත් පොඩ්ඩක් දැස් දෙක විවර කරලා බැලුවොත් අන්න ඇත්ත වැඩි හරි නමුත් ඒ ආයෝජනේ ඒ අවස්ථාව අපි උදා කරගන්නවාද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් අද දිනේ මේ වචන කීපෙත් එවැනිව ආයෝජනයක් සඳහා එවැනිව අවස්ථාවක් සඳහා එවැනිව මේ කකුල හැපිච්ච මැනිගල අඳුර ගැනීමක් සඳහා හේතු වාසන වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. හැමදාමත් වගේ තාමත් කාලචිත මාතෘකාවක් යටතේ නිකම්මෙට බර හැමදාමත් කියනවා වගේ නිකම්මෙට බර ධර්ම දේශනා මාලාවක් පවත්වන ධම්මකුසල ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ සියලුම අධිෂ්ඨානය මේ ආත්ම වාරයේදී ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා යයි ප්‍රාර්ථනා කරන අතර තෙරුවන් සරණ ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරමි. එහෙමනම් මේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් හෝ සමතහන් වාර්තාවක් සම්බන්ධයෙන් හෝ උන්වහන්සේට ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කැමති කෙනෙක් ඉන්නවා නම් මේ අවස්ථාවේ අවස්ථාවක් ලබාගෙන අතොස්සලා උන්වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපසරයි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ කාටවත් ප්‍රශ්නයක් ඒ සම්බන්ධයෙන් නැතිව ඇති බවයි. මම හිතන්නේ ප්‍රශ්නයක් ඉතුරු වෙන විදිහක් නෑ ඔබ වහන්සේ සියලුම දේවල් අද ධර්ම දේශනාවේදී ප්‍රකාශ කරපු විදිහට. එහෙමනම් අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි අපි අවසන් කරමු.
පල්ලි මහත්මයාට මම ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඕකාස වන්දාමි බන්තේ
සුඛේ හන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතුමේ බන්තේ
කමාමි කමිතබ්බ.
ඕකාස කමාමි බන්තේ
සුඛේ හන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛේ හොන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛේ හොන්තු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා අපචායිනෝ චතරෝ ධම්මා වදන්ති ආයවන්නෝ සුඛං බලං ආයරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වචතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං.
සාදු සාදු සාදු.
හැම දෙනාටම තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්සේ.